සන්න හැම දෙෙනටවා අදත් අපි වූහාර දේශන වැඩසටහනේ තවත් එෙක් පාඩමක් සිද්ධ කරන්න බලාපොරොත්තුන ගේවතාවේද අපි දායකයන් සම්බන්ධයෙන් සහ අපේ සංස්කෘතික ඉතිහාසයේ ලබා දුන්නා වූ විශේෂ දානයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒකද අපි විශේෂයෙන්ම අනාථපිණ්ඩික සිටුවරයා විශාකා මහෝපාසිකාව අශෝක අධිරාජ්‍යය සහ අසදෘශ දානය සම්බන්ධයෙන් කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදී අපිට හම් වෙන්නේ අලුත් පාඩමක් 1.6 කියන පාඩම ප්‍රතිග්‍රාහක ගැන පටිග්‍රාහක කියන පාඩම. දානයකදී දානය දෙන කෙනා දානය දිනු ලබන වස්තුව දානය සඳහා දිනු ලබන වස්තුව සහ දානය පිළිගන්න කෙනා කියන පාර්ශ්ව තුනම අපිට වැදගත්. ඒ වගේම ඒ දායකයාගේ මානසික මට්ටම, ඒ දායකයා මොන වගේ මනසකින්ද දානය දෙන්නේ කියන එක කියත් වැදගත්. ඒක දායකයා දෙනකොට තියෙන දාන චිත්තෝත්පාදයේ ස්වභාවය, මට්ටම, මානසික මට්ටම, ඇටිටියුඩ් එක ආදියත් අපි බලනවා. එතකොට දායකයා ඉන්න ස්ටේට් එක එයා සීලවන්තද නැද්ද කියන එකත් වැදගත් වෙනවා. දිනු ලබන වස්තුව කොතරම් වටිනා කියන එකක්ද කියන එකත් බලපානවා. ඊට පස්සේ දාන වස්තුව. ඊළඟට දානයේ වැදගත්ම අංගයක් තමයි දානේ පිළිගනන පිළිගනු ලබන, ඒ කියන්නේ නැත්නම් දානේ දෙන්නේ කාටද? දානේ බාරගන්නේ කවුද කියන මාතෘකාව. ඒක ප්‍රතිග්‍රාහකයා කියලා. දැන් ප්‍රතිග්‍රාහකයා මේ පාඩම ටිකක් දිග පාඩම. මේ ප්‍රතිග්‍රාහකයා සම්බන්ධයෙන් මොකද සමහර අය අහන කතාවක් තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන පාඨය ගත්තම චේතනාව තමයි කර්මය. ඒ කියන්නේ කර්මය කියන්නේ කර්මය රැස්වන්නේ චේතනාව උඩ. එතකොට එහා පැත්තේ එක බාර ගන්න කෙනා කවුරු වුණත් අපේ මානසික මට්ටම අනුව තමයි දිනු ලබන දානයේ තත්ත්වේ තීරණය වෙන්නේ කියන්නේ. එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒක චේතනාව කර්මය වෙන බව ඇත්ත. නමුත් කර්මයේ තියෙන පැතිකඩ ගණනාවක්. ඒ පැතිකඩ ගණනාවේ ඒ කර්මයේ ප්‍රබල දුර්වල භාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි ඒ කර්මයට හසුවන කෙනා, කර්මයට ලක්වන කෙනා කවුද කියන. දැන් ඒකම තමයි උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්සෙක් මැරීම ප්‍රාණඝාතයක් වෙන අතර තමන්ගේ මව හෝ පියා හෝ රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් ගණයට යන්නේ. ඒ නිසා ඒකට හේතුව තමයි ඒ කර්මයට ලක්වෙන පුද්ගලයාගේ තියෙන ගුණමහත්වය බලපානවා මේ කර්මයේ තියෙන උස් පහත් භාවය සඳහා. ඒක දානයටත් වලංගුයි. දැන් ප්‍රාණඝාත අතර අම්මා තාත්තා සහ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වෙනවා, වෙන කෙනෙක් ඝාතනය කිරීම ආනන්තරීය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවස්ථා දෙකේදීම මරණ චේතනාව තිබුණත් චේතනාව මරණ වශයෙන් ප්‍රාණඝාත කිරීම වශයෙන් සමාන වුණත් බාහිර ඒකට ලක්වන කෙනා, ඒ මරණයට ලක්වන කෙනා වෙනස් වෙන නිසා ඒ ප්‍රාණඝාත අකුසලය විද, ඒ කියන්නේ වෙනස් වෙනවා. දැන් එතකොට කෙනෙක් අනාගන් පුළුවන් තර්කයේ තමයි අම්මා මරණකොට මව මරන්නේ මේ කියන චේතනාව තියෙනවා, තාත්තා මරනකොට තාත්තා මරන්නේ මේ කියන චේතනාව තියෙනවා, රහතන් වහන්සේ කෙනෙක් මරනකොට රහතන් වහන්සේ කෙනෙක් මරන්නේ මේ කියන චේතනාව තියෙනවා. එතකොට ඒ නිසා එතනත් තාම තමන්ගේ පැත්තෙන් තමයි කර්මය සිද්ධ වෙලා තියෙන්නේ කියලා තර්කයක් ගේන්නට පුළුවන්. ඒ තර්කය දුර්වල වෙන තැන තමයි දැන් උදාහරණයකට තමන් රාත්‍රියේ ඇවිල්ලා මව මරනවා කියලා හිතාගෙන ඒ ඇඳ උඩ ඉන්න රාත්‍රී අන්ධකාරයේ අම්මා ඉන්න ඇඳ උඩ අම්මා ඉන්නකොට පිහියෙන් ඇනලා මරනවා. ඒතර මරනකොට බැරි වෙලා හරි එතන හිටියේ උදාහරණයකට අපි හිතමුකෝ තිරිසන් සතෙක් එතන ඉන්නවා. ඒ ඇඳට සීටේ පොරෝගෙන. එතකොට යාට ඒ සතයි කට බැඳලා හැම දිනකොට මට පේ තේරෙන්නේ නැහැ. නමුත් ඇනලා වලහෙක් වගේ උදාහරණයක් ගත්තොත් හිටියා, ඇනලා මැරුවා. එතකොට තමන් හිතනවා අම්මා මැරුවා කියලා. මරලා තියෙන වලහෙක්. මේක ආනන්තරී පාප කර්මයක් වෙන්නට බෑනේ. මොකද හේතුව මරහා තියෙන, මරලා තියෙන වලහෙක්. මගේ හිතේ අම්මා මරනවා කියන හැඟීම තිබුණට සැබවින් මරලා තියෙන තිරිසන් සතෙක්. තිරිසන් සතෙක් මන ආනන්තරී වෙන්නට බෑ. චේතනාම කර්මය නම් හිත තිබුණේ මව මැරීමට නම් තමන් මරලා තියෙන කවුරු වුණත් ආනන්තරී කර්මය වෙන්නට ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඇත්තටම අම්මා තාම ජීවත් වෙනවානේ. අම්මව ජීවත් වෙනවා නම් අම්මා කියලා හිතන් වෙන කෙනෙක් මැරුවත් ඒක ආනන්තරයක් වෙන්නට බෑ. ඒකට හේතුව තමයි සැබවින්ම මිය ගියේ කවුද කියන එක වැදගත්. ඒක එතන කවුන්ට් පොයින්ට් එක. සැබවින්ම මිය ගියේ කවුද? කෙනෙක් කියන්න පුළුවන් අම්මා බව දැන දැන අම්මාම මැරුවොත් තමයි ආනන්තරය වන්නේ. අම්මා බව දැන අම්මා මැරුවොත් කියලා. එහෙම න්‍යායක් නෑ. ඒක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ තියෙන විනේ තියෙන පරියායෙන් පැහැදිලි වෙලා තියෙනවා. හුරු කණ්ඩායමක් ඇවිල්ලා එකපාරක් වැඩම කරන ස්වාමීන් වහන්සේලා පිරිසකට පහර දීලා සමහරුම ඝාතනය කරලා වස්තුව සිවුරු පිරිකර පැහැර ගන්න. ඊට පස්සේ මේ පිරිස ගිහිල්ලා මේ පිරිස හැඟවි ඉන්නකොට සමහර පිරිසක් මහාන වෙනවා. එතන රාජපුරුෂයෝ හොයනකොට සමහර පිරිසක් අහු වෙනවා. අර මහාන වෙච්ච පිරිස අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ අහු වෙච්ච පිරිස දංගෙඩිය නැත්තම් මරණයට එකගෙන යනවා. එතකොට අහු වෙච්ච මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිස කියනවා අපි හොඳලාට මහාන වුණේ නැත්නම් අපිත් අහු වෙනවා, අපිත් හිටියයි පිරිසේ ඒ ස්වාමීන් වහන්සේලා ඝාතනය කරන එකේ. බුදුරජාණන් වහන්සේ මේක දැනුම් දුන්නා. දැනුම් දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ස්වාමීන් වහන්සේලාට කිසි අදහසක් නැහැ, රහතන් වහන්සේලා කතා නැහැ, භික්ෂුන් වහන්සේලා දෙයක් හිටියා ඝාතනය කරලා සිවුරු ටික ගත්තා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා නැත්නම් මේ පිරිස වහාම සිවුරු අරවා යවන්න, මොකද එතන හිටිය රහතන් වහන්සේලා කියලා. මේ කටි රහ අරහන්ත ඝාතකයෝ කියලා. අරහන්ත ඝාතකයන් ආනන්තරී කර්මය කරන නිසා මේ කට්ටියට අදහසක් තිබුණේ නැහැ මේ මරන්නේ රහතන් වහන්සේ. මිනිස්සු පිරිසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් මරනවා කියන චේතනාව තිබුණා. ඒකට රහත් නොරහත් කතා මොනවත් ඒ කට්ටිය දන්නේ නැහැ. ඒ ඝාතනය කිරීම නිසා ඒ කට්ටිය ආනන්තරී කර්මය රැස් වුණා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. ඒ නිසා අර මේ අහවල් කිනා මරමේ කියලා හිතලම එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහටම තමයි දැන් උදාහරණයකට අපි කාට හරි දානයක් පිළිගන්න. උදාහරණයට අර භික්ෂුණී අර කාන්තාව වයසක අම්ම කෙනෙක් දිනපතා කාශ්‍යප මහරහතන් වහන්සේට දානේ දීම හුරු කරගෙන සිටියා. ඉතින් දිනක් මෙතුමිට වයසක කෙනෙක් දිනක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට වැඩම කරපු අවස්ථාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා හිතලා බුදුරජාණන් වහන්සේට දානේ පිළිගන්නවා. තමන්ගේ දරුවා පුත්‍රයෙක් කියන හදාස ඇවිල්ලා තිබුණේ ඇයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරා, මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නිවසට පිණ්ඩපාත වැඩම කරා. එනකොට මෙතුමිය අඳුනගත්තා මේ තමයි මහා කාශ්‍යප වෙන කාටද දීලා තියෙන්නේ කියලා. මේකෙන් දොර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දා දානය සියල්ල ආපහු අරගෙන ඇවිල්ලා කාශ්‍යප ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒක කාශ්‍යප දැක්ක බොහෝ සංවේගයකට ප්‍රාප්ත වුණා උන්වහන්සේ. ඒකත් හේතු වුණා ඇත්තටම උන්වහන්සේ වනගත විස්තුකම්. ඉතින් දිගටම වනේතුලා ඉන්න නැත්තම් අතීතයේ කරන්නේ උන්වහන්සේ ඉදිරියෙන් රාත්‍රියේ වනේ ගත කරන දවස්වලට වෙනවා සමහර අවස්ථා කියන්නේ හදිසි අවස්ථා නිවසේ කාලයක්ම දුර බැහැට වෙලා මාසය කරන්න දෙදලා. ඉතින් එදාදී ජනත අධිෂ්ඨාන කරනවා මේ ස්ත්‍රිය දුන්නන් යම් දානයක් කිසිවක් මාගේ පාත්‍රයේ ඉතිරි නොවී සියල්ලගේ ආවා කියලා. ඉතින් ආහාර සියල්ලම අරගෙන තමයි පූජා කරන්නේ. එතකොට තමයි පස්සේ තමයි මුල් අවස්ථාවේදී මම පූජා කරනකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියලා හිතාගෙන නමුත් පූජා කරලා තියෙන කාටද දැනවස. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දානේ පිළිගැන්වීමේ ආනිසංසය ලැබෙන කිසිම අඩුවකින් තොරව. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ අංගලහ වෙනවා පූජා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දාන වාසනාවක් දාන සසල වෙනවා දැන් උදාහරණයට.
අනුසර ආයෙත් ඒක වෙනස් වෙන්නේ.
ඉතින් මහා කතර දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කාට බුදුරෙට පස්සේ බුදුරෙට දානේ දෙනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ සම්මා සම්බුදුරෙ කියලා දැනගෙන ඉන්න ඕනේ මේ පස්සේ බුදුරෙ කියලා කාට හරි පූජාව කරනවා නම් වන්දනාව සිද්ධ කරනවා නම් ඒ උත්තමයා උත්තමයෙක් නම් ඒ උත්තමයා බුදුරෙ නම් පස්සේ බුදුරෙ නම් තමයි සත්සන් ඒක විශේෂ දෙයක් නිසා කර්මයක් කියන මාතෘකාවේදී කර්මයේ චේතනාව පමණක් බව ඇත්ත සොරි චේතනාව තමයි කර්මය වෙන බව ඇත්ත නමුත් කර්මයේ තියෙන උස්පහන් භාවය තීරණය වීම සඳහා චේතනාවට අමතරව තවත් කර්ම කාරණා ගණනාවක් බලපානවා කියන අපි දැනගන්න ඕනේ එකක් තමයි කර්මයට එක වැදගත් වෙන අතර මේ දානයේදී කර්මයට ලක් වෙනවා කියලා කියන්නේ දානේ ලබන කෙනා නැත්තම් දානය කාටද දෙන්නේ කියන එක වැදගත් වෙනවා. එකට යම් කිසි කර්මයක් කරනකොට දායකයා මෙතින් දෙනු ලබන වස්තුව සිත දාන චේතනාව සහ චිත්තෝත් සතුට ශ්‍රද්ධාව ඥානය කොච්චර තිබුණද කියන එක. මේ දාන චේතනාව කියන එක තමයි කර්මය. නමුත් මේකෙන් විතරක් කර්මය සම්පූර්ණයෙන් තීරණය වෙලා නැහැ. මේ දාන චේතනාවෙහි උස්පහත් භාවය ඒකේ කර්මයේ රැස්වීම චේතනාවේ උස්පහත් භාවය වෙනව කතා කරන්න ඕනේ. නමුත් අපි මුළු දානයම මේ දාන චේතනාවේ ඕවරෝල් බලපෑ කියන්නේ සම්පූර්ණ සම්පූර්ණ ප්‍රමාණය නැත්තම් වටිනාකම උසස් පහත් භාවය තීරණය වීමට මේ පැතිකඩ ගණනාවක් බලපාන. ඒතර මේක සම්පූර්ණ කර්මයක් වෙනකොට මේක සම්පූර්ණ එක යුනිට් එකක්. මේ සියල්ලෙන්ම තමයි මේ ඒ net weight එක නැත්නම් ප්‍රමාණය අපිට හම්බ වෙන්නේ. මේක overall කතාවක්. ඒ නිසා දැන් උදාහරණයකට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා යෝ සීලමා සීලවන්තේසු දදාති දාන. සිල්වන්තේ ඉඳලා සිල්වන්තේට දෙනවා නම් දාණය මහත්ඵලයි. දුසිල්වන්තව ඉඳලා සිල්වන්තේට දෙනකොට සිල්වන්තයා නිසා මහත්ඵල වෙනවා. එයාගේ දායකයාගේ සීලය නිසා මහත්ඵල වෙන්නේ නැහැ. චිත්තෝත්පාදේ එයාගේ ස්ටේටස් චිත්තෝපදිර නැහැ. ඒ වෙලාවේ එයාගේ මනස තියෙන මට්ටම කොතනද? ඊට පස්සේ යම් කෙනෙක් දුස් තමන් සිල්වන්තව දුසිල්වතට දෙනකොට ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ඒක අඩු වෙනවා. නමුත් දායකයාගේ පැත්තෙන් මහත්ඵල වෙනවා. දෙන්නම දුසිල්වත් නම් අඩු වෙනවා. ඒ කියන්නේ මේ චේතනා විතරක් නෙවෙයි එතන බලපෑ. තමන් ඉන්නේ ස්ටේට් එක බලපානවා. ඊට පස්සේ සතුටින්ද දන් දෙන්නේ. කර්ම කර්මඵල අදහාගෙනද දන් දෙන්නේ. ඒක බලපානවා. ඉතින් දෙන වස්තුව කොතරම් වටිනවද කියන එක බලපානවා. මේ අතර තමයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය, ගුණාතිරේක සම්පත්තිය කොතෙක්ද? එයා කොයි වගේ කෙනෙක්ද? එයා බුදුවරයෙක්ද, පසේ බුදුවරයෙක්ද? මේ ආදී වූ පැතිකඩ ටික ගලපනවා. ඒතකොට ඒ නිසා අපි දැන් මේ මාතෘකාවට ඔය දාන කතා කියන ග්‍රන්ථය ලියලා තියෙන්නේ, හරි සකස් කරලා තියෙන්නේ. අපි දානේ චේතනා අපි කතා කරලා තිනවා ඉන් ඩීටේල්. දානේ කියන්නේ මොකක්ද? දීම යන මොකක්ද කියන විශේෂයෙන් මුලින් කතා කරලා දාන චේතනා අපි ඇනලයිස් කරලා තිනවා. ඒ වෙලාව තිබි චිත්තෝත්පාදයේ මානසික තත්වය, ප්‍රීතිය ආදී ගුණාංග, ඒ වෙලාව ඇටිටියුඩ් එක, ඒක අවිශේෂයක්. මොන වගේ ඇටිටියුඩ් එකකින් දන් දෙන්නේ? ඒ වගේ පැතිකඩ ටිකක් බලා ගලාගෙන තියෙනවා. ඊළඟට දාන වස්තුවේ වටිනාකම කොහොමද කියලා දතක්. ඒක වටිනා වස්තුවක් වුණොත් ආනිසංස වැඩි. ඒ වගේම ඒක දුච්ඡද ධර්මයක් නම අතහැරීමට අපහසු ධර්මයක්. දැන් ශරීර අවයවයක් කියන එක සමහර විට වෙළඳ පොලෙහි යම් වටිනාකමක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකේ යම් සීමාවක් තියෙනවා ඒ වටිනාකමට. නමුත් ඒක දුච්ඡද ධර්මයක්. ඒ කියන්නේ අපි ලක්ෂයක් දෙන කෝටියක් දුන්න කියලා හිතන්න. බාහිර වස්තු ඊට වඩා අමාරුයි තමන්ගේ ඔක්කොඩුවක් දෙනවා කියන එක. ශරීර කොටසක් දන් දෙනවා කියන එක. ඒතරයා දුච්ඡ දන් අඹු දරුවන් දන් දීම, රාජ්‍ය දන් දීම, මේ වගේවා අපහසු කියන දාන වස්තුවේ අතහැරීමට අපහසු බව කොච්චර වැද සහ ඊට පස්සේ තව එකක් තමයි පෝෂන් එක ප්‍රොපෝෂන් එක මං කොපමණ ප්‍රමාණයකින්ද මේ දාහනේ දීලා තියෙන්නේ මගේ ලක්ෂයක් තිබිලා දහ දහක් දුන්නද කෝටියක් තිබිලා දහ දහක් දුන්නද ඊට පස්සේ රුපියල් 5000කින් 20000ක් තිබිලා දහ දහක් දුන්නද ඒකත් බලපානවා ඒකේ වගේ දාන වස්තුව කියන එකේ තත්ත්වයේ තියෙනවා ඊට පස්සේ තමයි ප්‍රතිග්‍රාහකයා අපිට හැම විතර මේ දාන ඔය ග්‍රන්ථයේ ලියලා තියෙන්නේ මේ එක එක පැතිකඩ මේ දායකයාගේ ස්වභාවය දාචිත්තෝත්පාදයේ ස්වභාව දාන වස්තුවේ ස්වභාවය වෙන වෙනම අපි කතා කරලා තියෙනවා පැතිකඩ වල ඊට පස්සේ දැන් අපිට හම් වෙන්නේ අවසාන පැතිකඩ ප්‍රතිග්‍රාහකයා සම්බන්ධයෙන් කතා කරේ මේක සවිස්තර අපිට හම් වෙන සූත්‍ර දේශනාව තමයි දක්ඛිනා විභංග සූත්‍ර දේශනාව අපේ ශාසනයේ තියෙන ඉතාම වැදගත් සහ ප්‍රසිද්ධ සූත්‍රයක් මේ දක්ෂිනා විභංග සූත්‍රය. පටිග්ගාහක පිටුව 47 දානේ පිළිගන්නා කෙනා ප්‍රතිග්‍රාහකයා පටිග්ගාහකය ප්‍රතිග්‍රාහකයාය. දෙය ධර්මයෙන් දෙය ධර්ම කියන්නේ දෙනු ලබන වස්තුවෙන් ප්‍රධාන වශයෙන් ප්‍රයෝජන ලබන්නේ ප්‍රතිග්‍රාහකයයි. එයාට මේක දෙන්නේ ගන්න කෙනා. දන් දීමෙන් අනතුරුව දායකයාට දෙන ද වස්තුව සම්බන්ධ අයිතිය නැති වෙයි. තමන්ට තියෙන අයිතිය නැති වෙනවා දුන්නට පස්සේ. එතනින් පසු දාන වස්තු අයිති ප්‍රතිග්‍රාහකයාට. එබැවින් දානය යන යම්කිසි වස්තුවක් සම්බන්ධයෙන් පැවති අයිතිය තව කෙනෙකුට පවරණ ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට හැකි තව විදිහකට. දානයක් කියන එකේ තව එකක් තමයි ට්‍රාන්ස්ෆරින් ද ඕනර්ෂිප්. ට්‍රාන්ස්ෆරින් ද ඕනර්ෂිප්. ඕනර්ෂිප් එක මාරු කිරීමක් කියන්නට පුළුවන්. දැන් ඔක සාමාන්‍යයෙන් වාහනයක් එහෙම දන් දෙනකොට පරිත්‍යාග කරනකොට අපි ඕනර්ෂිප් එක දෙනවා. ඒ කියන්නේ ඒක අර මොකද්ද තියෙනවනේ ඒ ලයිසන් එක හොවටව අර ඒ අයිතිය තියෙන එක අපි අයිතිය පවරනවා වෙන කෙනෙකුට. එතකොට තමයි සාමාන්‍යයෙන් ලීගලි නැත්තම් මොනවද නෛතිකව වස්තුව පැවරුවා බවට පත්වන්නේ. ඔප්පු තිරප්පු පූජා කරනකොට ඒවන සාමාන්‍යයෙන් දැන් අර අතපැන්නත් කළ දුන්න පමණින් ඒක දැන් සාංගික දෙයක් නම් ඔප්පුව නොලිව්වත් අපි අතපැන්නත් කරලා ඒක දුන්නම සාමාන්‍යයෙන් උසාවිවල සලකනවා දුන්නා කියලා. ඉතින් සමහර තැන්වල ලීගල් ප්‍රොසීජර් එක වැදගත් වෙන අවස්ථා තියෙනවා වෙන පුළුවන්. ඉතින් නමුත් සාමාන්‍යයෙන් ලීගලි අපි කියන්නේ ඒ ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් කර මාරු කරන්නට. මොකද දානෙන් පස්සේ ඒ වස්තුව අයිති ප්‍රතිග්‍රාහකයාට. ඒක ඉතාම වැදගත් කරුණක්. ඒ වස්තුවේ සම්පූර්ණ අයිතිය යනවා ප්‍රතිග්‍රාහකයාට. ඒ නිසා අයිතිය පව කෙනෙකුට පවරණ ක්‍රියාවක් ලෙසත් මේක අර්ථකථනය කරන්නට පුළුවන්. දන් දුම් විට දාන වස්තුවේ අයිතිය දායකයාගේ සිට ප්‍රතිග්‍රාහකයාට මාරුවේ. ඒක තමයි සාමාන්‍යයෙන් දෙන්නට අමාරු තැන. මොකද මච්චරිය කියලා කියන්නේ මේ වස්තුවෙන් වෙන කෙනෙක් ප්‍රයෝජන ගන්නවාට අකමැතිකම. ප්‍රයෝජන ගන්නට අකමැතිකම. එතකොට දැන් මංගලඟ වස්තුවක් තියෙනවා. ඒකේ එක්ස්ට්‍රීම් ලෙවල් එකක් තමයි මංගාව තියෙන මේ වස්තුව වෙන කෙනෙක් බලනවට වෙන කෙනෙක් දකිනවට වෙන කෙනෙක් එකෙන් ප්‍රයෝජන ගන්නවට තියෙනවා. අපේ දර සමහරුන්ට තියෙනවා මගේ ආභරණ වෙන්නට පුළුවන් ඉක්විප්මන් වෙන්නට පුළුවන් ගේ දොර වෙන්නට පුළුවන්. ඒක වෙන කෙනෙක් බලනවටත් කැමති නැහැ. අතපත ගන්නවටත් කැමති නැහැ. ඒකේ තව එකක් තමයි ඒක වෙන කෙනෙකුට අයිති වෙනවට කොහෙත්ම කැමති නැහැ. වෙන මොකද අයිති වුණාට පස්සේ එයාට තියෙනවා කැමැති පරිදි ඒක පරිභෝග කරන්නට පුළුවන්. එයාට කැමැති පරිදි ඒ වස්තුව පරිභෝග කරන්නට පුළුවන්. එතකොට ඒ නිසා මේ ඒ මච්චරිය තියෙනකොට දන් දෙන්නට කැමැත්තක් දන් දෙන්නට මැලි වෙනවා. මොකද හේතුව එතනින් පස්සේ ඒ ප්‍රතිග්‍රාහකයාට පුළුවන් කැමැති පරිදි ඒ වස්තුව පරිභෝග කරන්නට. කැමැති පරිදි පරිභෝග කරන්නට. කැමැති පරිදි ඒක භාවිත කරන්නට. ඉතින් ඒ නිසා මච්චරිය තියෙනකොට මොකද මච්චරිය කියන්නේ මේ වස්තුවෙන් වෙන කෙනෙක් ප්‍රයෝජන ලබනවාට ඒක පරිභෝග කරනවාට තියෙන අකමැති. තව තියෙනවා ඒ හා සමාන වස්තුව ලැබීමට අකමැති. මේකේ මච්චරිය කියන්නේ හරිය නානයි. එතකොට මේක වෙන කෙනෙක්ට ලැබෙනවාට වෙන කෙනෙක් මේකෙන් ප්‍රයෝජන ගන්නවට කැමති නෑ තමන්. දැන් මච්චරිය හැටි. එතකොට දැන් දන් දුන්නට පස්සේ මෙයා කැමති පරිදි ඒක පරිභෝග කරනවානේ. ඒ නිසා තමන් කැමති නෑ තමන්ට බෑ මේක අතහරින්න. මේක අතහරින්න. ඔක ඒක මච්චරිය තියෙනකොට දන් දෙන්න බෑ කියන එකේ අර්ථය ඔකයි. ඕකේ මම පෞද්ගලිකව හිතන දෙයක් ගත්තම මිනිස්සු කියන්නේ මිනිසුන්ගේ සිත වැඩ කරන ක්‍රමයට ගත්තම ඕකේ තියෙන අපහසුම මච්චරිය දෙන්නට, ඒකෙන මච්චරිය කියන මේකෙන් අපහසුම දේ. දැන් උදාහරණයකට තමන්ගේ වකුගඩුවක් දුන්නම වෙන කෙනෙක් ඒක පරිභෝග කරනවා. එතකොට ඒක නෑ මච්චර මගේ වකුගඩුව මේක පරිභෝග කරනවා කියලා එන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට බැලුවම මච්චරියට ලක්වෙන ධනය වුණත් එහෙම මගේ වාහනේ දුන්නා, ඒ වාහනේ දැම ඒකෙන් පරිභෝග කරනවට කැමති කැමතිද? ඒකෙන් ඒකෙන් මට හිතනවා නිකන් අමාරුම මච්චරියට ලක්වෙන වස්තුන් අතර දෙන්නට අමාරුම දේවල් අතර පරිත්‍යාග කරන අපහසුම දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය අතහරින එක. මොකද දැන් ඊට පස්සේ තමන්ගේ රාජ්‍ය වෙන කෙනෙක් පරිභෝග කරනවා. ඒක දකිනකොට සාමාන්‍ය අකමැති වෙන්නට පුළුවන්. ඒ තමන් හොබවපු රාජ්‍ය වෙන කෙනෙක් පරිභෝග කිරීම, වෙන කෙනෙක් දීම. ඒ වගේ මොකද අමාරුම එකක් විය යුතුයි, බිරිඳ පරිත්‍යාග කිරීම. බිරිඳ පරිත්‍යාග කිරීම කියන්නේ තමන් යම් කෙනෙකුට යම් කාන්තාවකට ආදරය කරනවා නම්, කැමති වෙනවා නම්, ඒ කෙනාව පරිත්‍යාග කිරීමෙන් පසු ඒ බිරිඳ අනිත් පුරුෂයෙක් සමග වාසය කරනවා. ඒතකොට එයාගේ බිරිඳක් වෙන්නට පුළුවන්, දාසියෙක් වෙන්නට පුළුවන්, එක එක විදිහට. ඉතින් ඒ මනුස්සයාට අයිතිය තියෙනවා. මොකද සාමාන්‍ය එක කේන්ද්‍රගත වෙන්නේ පුරුෂාධිපත්‍ය කියන මාතෘකාව යටතේ. ඒකේ සාමාන්‍ය බිරිඳට ස්වාමියා දන් දෙනවා කියලා එකක් නෑ බුදුදහම. එහෙම එකක් එහෙම නීතියක් නැහැ. ඒක ස්වාමියා බිරිඳ දන් දෙනවා, දැන් දරුවන්ට දෙමව්පියෝ දන් දෙනවා කියලා එකක් නෑ. දෙමව්පියෝ දරුවෝ දන් දෙන එක තමයි කරන්නේ. දරුවන්ට නෑ දෙමව්පියන් පිළිබඳ ස්වෛරීත්වයක් මේ අයිතියක්. ඒකිනුත් දන් දීමේදී විශේෂයෙන්ම සලකන්නේ පියාගේ අයිතිය තමයි. ඒ තමයි අර වෙසන්ත රජුරෝ මෞතුමිය මන්ද්‍රී දේවිය ඉන්නට කලින් මන්ද්‍රී දේවිය මන්ද්‍රී දේවියගේ ඔපිනියන් එක අහන්න නැතුව දරුවෝ දෙන දන් දුන්නා කියන එක නිර්වචනය කරන අටුවාවේ පියාට තමයි මේකේ පරම අයිතිය තියෙන්නේ කියලා. හරි, ඒක ඒ සමාජ එකඟන වෙන්නට පුළුවන්ද තියෙන තත්වලදී එකනවා. නෝත් ඒක තමයි සාමාන්‍ය ධර්මයේ තියෙන පරියය. එතකොට බිරිඳට ස්වාමියා දන් දෙනවා කියලා එකක් නැහැ. ස්වාමියා තමයි බිරිඳව දන් දෙන්නට පුළුවන්. එතකොට මම පෞද්ගලිකව හිතන එකක් තමයි ඕකේ අපහසු ඇති පුරුෂයෙකුට බොහෝ දුරට තමන් සැබවින්ම ආදරය කරන කෙනෙක් ඇත්තම ආදරය කරන බිරිඳට අකමැති නැයක වෙනම කතාවක්. බිරිඳට ආදරය කරනකොට ඒ කෙනාව වෙන පුරුෂයෙකුට දන් දීම කියන එක ලොකුවට හිතට දැනෙන සිද්ධියක් වෙන්නට පුළුවන් පුරුෂයෙකුගේ පැත්තෙන්. ඒ නිසා ඒ දැන් දරුවෝ දන් දෙනකොට එතන තියෙන්නේ ලොකු ඇටෑච්මන්ට් එකක්. ඒ කියන්නේ තමන්ගේ අංගයක් වගේ, තමන්ගේ අපි කියනවා සාමාන්‍යයෙන් කියන්නේ අංශයක් බඳු එක. මම ඔබ මාගේ ශරීරයේ කොටසක් ලෙස දරුවන් සලකනවා. එතකොට ඒ එතකොට ඒ අර තමන්ගේ සන්තකයේ තියෙන ඉතා වැදගත්ම වස්තුවක් අතහරිනවා වගේ එකක් තමයි දරුවෙක් දෙනවා කියන්නේ. එතකොට ඒකේ ඇති වෙන්නේ එතනින් පස්සේ ඒක තමන් නැහැ ඒ දරුවා. ඒ තමන්ට ඒ දොර සුරතල තමන්ගේ අයිති නැති වෙන එක තමයි එතන සිද්ධ වෙන්නේ. ඒක නිකන් මන් දන්නේ මට දරුවෝ නැති නිසා ඒක මට 100%ක් විශ්සර කරන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒ එතන ඒ වෙන් කරන වෙන් කිරීම වෙනම පීඩාවක් තමන්ට අරගෙන දෙන්නේ. නමුත් තමන්ගේ සහකාරිය නැත්තම් බිරිඳ දන් දෙනකොට ඇති වෙනවා එතන ඊට පස්සේ ඊර්ෂ්‍යාව, මාත්සර්ය. මොකද වෙන කෙනෙක් එක්ක වාසය කිරීමේදී ඇති වෙන පීඩනය, ඒ ඇති වෙන අකමැත්ත කියන එක ඉමෝෂනලි නැත්තම් ඒ ඒ ඒ හැඟීම් එක්ක බලපාන දෙයක් වෙනවා. මොකද දරුවා ගිහිලා දැන් වෙන කෙනෙක් ඒ පරිසරයේ විවාහයක් කරන මොකම දරුවා තමන් ඉන්නකොටම විවාහ කරන තමන් බලෙම බඳවලා දෙනවනේ දරුවා. දැන් සමහරලාට අම්මලාට පුතා වෙන කෙනෙක් දේදියෙක් ඉන්නකොට යම් අකමැත්තක් ඊර්ෂ්‍යාවක් වෙන අවස්ථාවක් එන්නට පුළුවන්. ඒක ඒක වෙනම සයිකලොජිකල් දෙයක්. නමුත් සාමාන්‍යයෙන් කොහොමවත් දරුවෙක් විවාහ කරගෙන වෙන කෙනෙක් එක්ක වාසය කිරීමට තමයි කරවන්න තමයි දෙමව්පිය උනන්දු වෙන්නේ. සුදුසු කාලේ විවාහ කර දෙන්න ඒකට උනන්දු වෙන්නේ. එතනදී අර මාත්සර්ය කියන ගතිය පච්චරිය ඊර්ෂ්‍යාව කියන එක එන්නේ නැහැ වැඩි ලොකුවට. හැබැයි තමන්ගේ දැන් බිරිඳකටත් ස්වාමියා ගැන එනවා වෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක් එක්ක ඉන්නකොට යකමැත්ත. නමුත් විශේෂයෙන් දැන් අපි ධර්මයේ කෝණයෙන් බැලුවම අයිතිය තියෙන ස්වාමියාට නම් බිරිඳව දන් දෙන්න. එතනදී බිරිඳව දීම කියන එක මේ කියන මච්චරියට ලොකුවට බලපාන එකක් විය යුතු. විශේෂයෙන් ඔක බෝසතාණන් වහන්සේට ලොකුවටම බලපාන්නට ඇති. මොකද ඇත්තටම එතුමා යසෝදරාව සමග සාංශාරික වශයෙන් බන්ධනයක හිටපු එකක් තියෙනවා. ඉතින් ඒක පැහැදිලිවම obviously එතුමා යසෝදරාව සම්බන්ධයෙන් ලොකු බැඳීමකට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ජීවිතවල අතහැරලා මහාන වෙලා හිටියට ඕවර් ඕල් කතාවේදී යසෝදරාව සම්බන්ධයෙන් විතක කියම්ලා වීක්නස් එකක් ලෙස කියලා. නමුත් විතක කුමාරි එතුමා එතුමිය සමග ලොකු සම්බන්ධතාවයක හිරව බවට ඕනතරම් තොරතුරු අපිට ජාතක පොතෙන් ධර්මයෙන් හොයාගන්නට පුළුවන්. එතකොට ඒ තමන්ගේ අපි අර සාමාන්‍යයෙන් කියනවා සෝල් මේට් වගේ කියලා සාමාන්‍ය අද කාලේ වාචනා කරනවා. තමන්ගේ එක්ක ඉන්න මොකද්ද කියමන්ද නැකම පරිවර්තනය කරන්න කියලා. ඒ කියන්නේ ආත්මීය වශයෙන් සාංසාරික වශයෙන් බැඳීමට සහ තමන් සඳහාම හිටපු අය කියලා. එහෙම සමහර කට්ටිය ඉන්නට පුළුවන් ඒ වගේ ලොකු බන්ධනයක් තමන්ගේ හිත තුළ ඇති වෙන වෙන අයට විස්තර වෙන අය සම්බන්ධයෙන් ඇති නොවන එක එක එක්කෙනාට වෙන්නට පුළුවන් දෙයක්. ඉතින් එතකොට ඒ ඒ ඒ කෙනා පැහැදිලිව මේ සෝල්මේට් කියන එක ගත්තම බෝසතාණන් වහන්සේට යසෝදරාව යසෝදරාවට බෝසතාණන් වහන්සේගෙන වාදයක් නැ පිප්පලීට හිටියා බද්ධකාපිලානි බද්ධකාපිලන පිප්පලී එක සංසාරික වශයෙන් ආපු එක. ඒ වගේම අපිට හමුන සුද්ධෝදන මහා මායාද දෙනාගේ මේ වගේ සම්බන්ධතාවයක් අපිට හමු වෙනවා තොරතුරු වල. මොකද අර අර කාමමිච්ඡාචාරයට පුවායක යොමු වෙලා තියෙනවා ඒ දෙන්න වෙනම ජීවිත දෙකක් ගත කරනවා. ඒ කියන්නේ මහමායා වෙන විවාහයක ඉන්නකොට සුද්ධෝදන වෙන පුරුෂයෙක් වෙලා ඉන්නකොට මේ දෙන්න අතර සම්බන්ධතාවයකට කාමසේවයට අහු වෙලා මහමායා ඒ කාමමිච්ඡාචාර අකුසලයේ සිද්ධ කරගත්තා කියන මේකේ ඉන්න යක්ෂණියක් වෙලා ඊට පස්සේ ඉපදිලා ඒ පුරුෂයාව අරගෙන යන්නේ බෝසත් වහන්සේ අන්තිමට ඒ ඒ යක්ෂණියක් මගේ මම කියලා කැලින් පැනලා යන්නේ. එතකොට අර පපුව පැරලා මැරෙන්නේ මහමායා දේවී. ඉතින් ඒ නිසා ඒ ඒ දෙන්නගේ සංසාරික සහ බොහෝ ජීවිතවල අම්මා තාත්තා වෙලා තියෙනවා තියෙනවා සුද්ධෝදන මහමායා දෙදෙන. ඊට පස්සේ බද්ධකාපිලානි කාශ්‍යප දෙදෙනාගේ සම්බන්ධය හම් වෙනවා අපිට. ඊට අමතරව යසෝදරාව සිද්ධාර්ථ ලොකුම කතා ප්‍රවෘත්තිය. ඉතින් එතකොට ඒකෙදි අනිවාර්යෙන් ලොකු දැඩි බැඳීමක් දැඩි හැඟීමක් බෝසතුන්ගේ සිත තුළ තියෙනට ඕනේ. එහම තියෙනකොට තමයි යසෝදරා දෙන්නේ. එතකොට උන්වහන්සේ ලොකු තමන්ගේ සාංසාරිකව ඉන්න සම්බන්ධයේ තියෙන බිරිඳකොට යසෝදරා දේවිය යසෝදරා තෙරණින් වහන්සේ රහත් වෙන්නට කලින් මේ බව ප්‍රකාශ කරන ඔබ වහන්සේ මාව අනේකාත්මයන්හි අනේකාත්මයන්හි මාව දන් දීලා තියෙනවා වෙන අය වෙනුවෙන්. ඉතින් ඒ අවස්ථාවලදී සමහර අවස්ථාවල මම මැරිලා තියෙනවා, මාව අනුභව කරලා දෙනවා කට්ටිය, මාව දාසියක් කරගෙන තියෙනවා, බිරිඳක් කරගෙන තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම ඉවසුවා. මොකද එතුමියත් බැඳිලා ඉන්නේ බෝසතාණන් වහන්සේට. මොකද ඒක රිප්ලේස් කරන්න බැහැනේ තමන් ඇත්තරම මනසින් සම්බන්ධ වුණත් කවුරු හරි කෙරෙහි දැඩි බන්ධනයකට ආවොත් ඒක ලේසියෙන් වෙන කෙනෙකුට ෂිෆ්ට් කරන්නට බෑ. ඒතකොට ඒක ඒක එහෙම ලේසියෙන් මාරු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක මම පෞද්ගලිකව හිතන එකක්. බිරිඳ තමන් ඇත්තටම ආදරය කරන බිරිඳව දන් දීම කියන එක ඔය ඒක සාමාන්‍යයෙන් හයිලයිට් කරන අඩුයි. දැන් පුත්‍ර දරුවෝ දන් දෙනවා කියන එක හයිලයිට් කරනවා ලොකුවට. ඊට පස්සේ අංගපසංග දන් දෙනවා කියන එක හයිලයිට් වෙන එකක් සාමාන්‍යයෙන්. ඇස්ටිස්මස් මොකද ඇස් තුනම දුන්නාට පස්සේ කොහොමද ඉන්න පස්සේ ජීවත් වෙන්නේ, වහලෙක් බවට පත් වෙනවා කියන එක වෙනම සිනාරියෝ එකක්. ඒක වෙඩිය කතා නොවුනට එතනින් පස්සේ ඒක ඒ ජීවිතේ තනිකර අනික් කෙනෙක්ගේ වහලෙක් බවට පත් වෙනවා. එතකොට ධනේ දන් දෙන එක වෙනම, රාජ්‍ය දන් දෙන බිරිඳ දන් දීම කියන එක අඹ දරුවෝ දන් දෙනවා කියන එකට තමයි යන්නේ සාමාන්‍යයෙන්. මේ දෙකේ පැතිකඩ දෙකක් තියෙනවා. බිරිඳ දන් දෙනකොට ඇති වෙන ෆීලිං එකයි, දරුවෙක් දන් දෙනකොට ඇති වෙන ෆීලිං එකයි දෙකක්. මේකෙන් ඔය මම පෞද්ගලිකව හිතන දෙයක්, මච්චරිය කියන එකට ලොකුවටම බලපානවා ඇත්තේ බලපාන එක බිරිඳ දන් දීම වෙන්නට ඕනේ. ඒක රාජ්‍ය දන් දෙනකොටත් ඒක තියෙන්නට ඕනේ. මොකද රාජ්‍යයට අතිශයින්ම බලයට මිනිස්සු කැදරයි, කැමති. එතකොට ඒ බලය වෙන කෙනෙක් යූස් කරනකොට ලොකු අකමැත්තක් එන්නට පුළුවන්. ඒක විශේෂයෙන් තමන්ට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් කියන බව දන්නකොට. ඉතින් ඒ නිසා ඔය තමන් මච්චරිය කියන එක ඇති වෙන්නට ලොකු ඇති වෙනකොට ඒ ඇති වෙන්නේ යම් වස්තුන් කෙරෙහිද, එතන බිරිඳ ප්‍රධාන සාධකයක් වෙන්නට පුළුවන් බව මම පෞද්ගලිකව හිතනවා. සහෙන් පේනවා තොරතුරු. දානේ සහ ප්‍රතිග්‍රා ග්‍රාහකයන් අතර ඇති සම්බන්ධය සුවිශේෂී. ඒතර දානේ කියන මේ ඕවරෝල් කතාවේදී දානයයි ප්‍රතිග්‍රාහකයයි අතර තියෙන සම්බන්ධතාවය අතිශය සුවිශේෂයි. ඒක ගොඩක් වැදගත් එකක්. ඒක අපි කතා කරන්නට ඕනේ. ප්‍රතිග්‍රාහකයා සතු ආධ්‍යාත්මික ගුණාංග දානෙහි විපාකවල උස්පහත් බවට කෙලින්ම බලපායි. ඒක ඍජුවම බලපානවා දානයේ තියෙන උස්පහත් භාවයට. මේ ඉතා ගැඹුරු ධර්ම නියාමයක ඉතාම ගැඹුරු ධර්ම නියාමයක් තමයි මේ දානය සම්බන්ධයෙන් දානය ප්‍රතිග්‍රාහකයාගේ උස්පහත් භාවය සොරි දානේ උස්පහත් භාවයට ප්‍රතිග්‍රාහකයාගේ ගුණ මහත්වය බලපානවා කියන සංසිද්ධිය. මේ ඉතා ගැඹුරු ධර්ම නියාමයකි. මොකද මම දන් දෙනවා චේතනාවෙන් කර්මය රැස් වෙනවා. නමුත් කර්මය උස්පහත් භාවයට දානයට ලක් වෙන කෙනා නැත්තම් දානේ ලැබුණු කෙනා කාටද දෙනු ලබන්නේ? ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ගුණේ උස්පහත් බව තීරණය උස්පහත් භානුව මේ දානේ උස්පහත් බව තීරණය වීම ඉතාම ගැඹුරු ධර්ම නියාමයක්. විස්තර කරන්න ලේසි නෑ. ථේරවාදයේ තුළ ප්‍රතිග්‍රාහකයා සම්බන්ධ පහත මූලික කරුණු මතක තබා ගත යුතුය. ඒක ඉතා වැදගත්. දානයක් සම්පූර්ණ වීමට ප්‍රතිග්‍රාහකයා තමන්ට යමක් ලබා දී ඇති බව දැන ගැනීමට අවශ්‍ය නැත. මේක ඉතා මූලික සිද්ධාන්තය. ඒ කියන්නේ දානේ දෙනකොට දැනගන්න අවශ්‍ය නැහැ. උදාහරණයකට සාමාන්‍යයෙන් හිතන්න තමන් මොනවා හරි වස්තුවක් කෙනෙක්ට පරිත්‍යාග කරනවා. දැන් ගොඩක් වෙලාවට දෙමව්පියෝ දරුවන්ට අයිතිය ලබා දෙනකොට නිකන් කල්පනා කරන අයිතිය ලබා දෙන එක දානයක් ලෙස කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරුවන්ට වස්තුව ලියනකොට ඒක තමන්ගේම පිටසකට දෙනවා වගේ තමයි හැඟීම එන්නේ. එතන දානයක් ලෙස අර්ථකථනය කරන්නටත් පුළුවන්. ඒක දානයක් නොවන පරිද්දෙන් දෙන්නටත් පුළුවන්. හරි, එතකොට ඒ වගේ අවස්ථාවදී ගොඩක් වෙලාවට උදාහරණයකට ගන්න තමන්ගේ දරුවන්ට ඉඩකඩම් ලියනකොට දරුවෝ දන්නේ නැහැ. සමහරවිට ගොඩක් වෙලාවට එහෙම තියෙනවා ලංකায়ට ලියලා ඉවරයි, විල් එක ලියලා ඉවරයි. ඒක දරුවෝ දන්නේ, දරුවට කියන්නේ සමහරවිට දෙමව්පියෝ මිය යනකොට තමයි දරුවෝ දැනගන්නේ. පස්සේ කාලෙක තමයි දරුවට කියන්නේ සමහරවිට. සමහරවිට එකතු වෙලා කතා බහ වෙලා ලියන අවස්ථා. නමුත් ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන දෙමව්පියන්ට ඒක සාමාන්‍යයෙන් දරුවෝ සමහරුණක් ඉතින් සුහදව කතා බහ කරලා කරන අය ඉන්නවා. සමහරු බල කිරීමෙන් කරගන්න අය ඉන්නවා. තවත් සමහර ඒවා නම් ඉතින් ඒක දෙමව්පියන්ට ඒ අවස්ථාවේ දෙනවා. ඉතින් ඒක that's his so her will. ඒක කැමැත්තනේ ආගේ. දෙමව්පියන්ට තියෙන්නට ඕනේ තමන් කැමති දරුවට කැමති දේ දීමේ බරම. ඒ කියන්නේ අයිතිය තියෙන්නට ඕනේ. ගොඩක් සමහර පියවරු කරන්නේ බිරිඳට ජීවිත භුක්තිය තියලා දේවල් දෙනවා දරුවන්ට, නිවස් වගේ දේවල්. අනිත් වස්තුන්ගේ දේ අනිත් දේවල් දරුවන් අතර සමසමව බෙදෙන අවස්ථා තියෙනවා. ඉතින් සමහරකට පුතාට වැඩිපුර දෙනවා, දුවට වැඩිපුර දෙනවා වෙන්න පුළුවන්. තව ඒ වුණත් තමන් මේක ආරක්ෂා කරයි කියලා හිතන අයට වැඩිපුර දෙන වෙන විනාශ කරගයි කියන තරම් අඩුවෙන් දෙනවා වෙනට පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනට පුළුවන් එකේ එකේ ભેදේ. ඉතින් ඒක සම්පූර්ණ දෙමව්පියන් සතු දෙයක් තමයි දේපළ බෙදලා දෙනවා කියන එකේ අයිතිය කියන එක. ඉතින් ඒතකොට ඒ වගේ අවස්ථාවල අපි දන්නේ නැහැ. ගොඩක් වෙලාවට දරුවා දන්නේ නැහැ මොනවද තමන්ට ලැබෙන්නේ. සමහරවිට දෙමව්පියෝ ලියලා ඉවරයි ඒක. ලියලා. ඒ නිසා හැබැයි බැරි වෙලා හරි අපිට නොදන්න ප්‍රතිග්‍රාහක දරුවට නොදන්නවා තාත්තා පියා ලියලා ඉවරයි, මව හෝ පියා ලියලා ඉවරයි. ඊට පස්සේ මිය යනවා. මිය යනවා. ඒතකොට මෙයා දන්නේ නැහැ. හැබැයි මිය යනකොට කියනවා දැන් මේක ලියලා දැන් ජීවිත භුක්තියෙන් තොරව ලියලා දුන්නා නම් ඒක ඒ වෙලාවෙම ඒකේ අයිතිකාරය වෙන්නේ දරුවා. සමහරවිට ජීවිත භුක්තියක් ලියුවොත් එහේ මරණයෙන් මත්තේ. ඒක නම් අච්ඡේ දානං කියලා. අච්ඡේ දානං කියන්නේ මගේ මරණින් මතු මෙයාට වේවා කියලා. ඒක සාමාන්‍යයෙන් ගිහියන්ට හරියට භික්ෂුන් වහන්සේලා අතර ගන්නෙ නෑ ඒක සමහර අච්ඡේ දානය කියන්නේ. අච්ඡේ දානය කියන්නේ ගන්න නැත්තේ මම කිව්වොත් එහෙම මම අපවත් වෙන වෙලාවේදී මේ මගේ අපවත් වීමෙන් පස්සේ මේ සිවුරු පිරිකර මේ ආශ්‍රතුන් වහන්සේ ගන්නට කියලා කියලා මම අපවත් වෙනකොට ඒ සිවුරු පිරිකර ටික මාගේ චුතියත් සමග සාංගික වෙනවා. ඒක අර ස්වාමීන් වහන්සේට අයිති නෑ. හැබැයි මරණයට කලින් අපවත් වීමට කලින් ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම නෑ මේ සිවුරු පිරිකර ඔබ වහන්සේට දුන්නා කියලා. මම ඇඳන් ඉන්න බව ඇත්ත, නමුත් දුන්නා කියලා කිව්වොත් එහෙම අතර දෙන්න වශයෙන් මේක දීලා ඉවරයි ඔබට කියලා කිව්වොත් ඊළඟට මේ යනකොට අපවත් වෙනකොට අපවත් වෙන ඒතර අපවත් වෙන කලින්ම මේ මොහොතේ මේ ඒක ලැබිලා ඉවරයි ඒ ස්වාමීන් වහන්සේට. ඒතර අපවත් වීම කියන්නේ වෙනම සිද්ධියක්. අපවත් වුණාට සිවුරු පිරිකර දීලා. ඒතර අච්ඡේ දානං න රුහති. ඒ කියන්නේ මරණයෙන් පස්සේ මට මෙයා වේවා, මේ සෙනසුන ඔබ වහන්සේට මගේ මරණයෙන් පස්සේ වේවා කිව්වට ඒක අයිති දැන් සාංගික මේකක පරිපාලනය යනවා කියන එක වෙනම දෙයක්. සාංගික ඉදමක දැන් පන්සලක හිමු කට්ටිය දකින. ඉතින් මරණ ලොකු සාමුසනන්ගේ අපවත් වීම පස්සේ වෙන කෙනෙක්ට පරිපාලනය ඒක අයිතිය ට්‍රාන්ස්ෆර් වීමක් නෙවෙයි. ඒක කවුද පරිපාලනය? මොකද සාංගික වස්තුවක අයිතිය පෞද්ගලිකව ලැබෙන්නේ නැහැ. ඉතින් පෞද්ගලික වස්තුවක් ට්‍රාන්ස්ෆර් කරනකොට ඒක විනය පරයය හැටියට මරණයට කලින්ම දෙන්න තෝරන්නේ. ගිහියන්ට එහෙම නෙවෙයි. ඒක විශේෂයෙන් කියනවා ගිහියන්ගේ අච්ඡේ දානේ වෙන අටුවා කියනවා. ගිහියොත් අතර අච්ඡේ දානේ තියෙනවා. ඒ කියන්නේ මගේ මරණින් මත්තේ මේක වේවා කියන එක. ඒතර ඒකෙන් ඇත්තටම කුසලයේ රැස් වෙනවද? ඔය සමහර වහන දෙයක් ඇස් දෙක දන් දෙනකොට කුසලයක් සිද්ධ වෙනවද? මගේ මරණින් මත්තේ මේක ගන්න එක. ඒක අර පරිපූර්ණ ජීවිතලා ඉන්නකොට ඇස් දන් දෙනවා. ඒ කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ ඒතර. එතකොට ප්‍රතිග්‍රාහකයා තමන්ට යමක් ලබා දී ඇති බව හෝ ලබා දෙන බව දැනගන්නට අවශ්‍ය නෑ. මියගිය ප්‍රතිග්‍රාහකයෙකුටද තමන් යමක් දන් දීම කළ හැකි අතර ප්‍රතිග්‍රාහකයා ජීවත් වීම හෝ නොවීම දානේ ඵලවල උස්පත් බවට බල නොපා. එතකොට මියගිය කෙනෙක්ටත් මේ දානය දෙන්නට පුළුවන්. එක විශේෂ දෙයක් මේ තේරවාදයේ තියෙන. ඕක ගොඩක් වෙලාට චැලෙන්ජ් වෙන්නට පුළුවන් අද සමාජයේ තියෙන සාමාන්‍ය මේකත් එක්ක. ඉතින් ඒක තමයි අපි කියන්නේ සාමාන්‍ය. දැන් ඕක ඇරිස්ටෝටල් හරි සොක්‍රටිස් හරි කියලා දෙනවා. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ ඩෙෆිනිෂන්ස් මත පදනම් වෙලා. කියන්නේ we are talking based on definitions. ඒ කියන්නේ දැන් උදාහරණ මම අම්මා කියලා කාටද කියනවනේ. ඒකෙන් බලවෙදි මාව බිහි කරපු කෙනා කියන එකේ ඩෙෆිනිෂන් එක මත මට දකින්න දකින්නට අපි සාමාන්‍යයෙන් අර අම්මෙක් බඳු හින්දා අම්මා කියන එක වෙනම දෙයක්. නමුත් අර සැබවින්ම අම්මා කියන හැඟීම එන්නේ තමන්ව ලෝකෙට බිහි කරපු කෙනා. යම් කුතුකෙක් කුසේ නම් තමන් හැදුන වැඩුවේ ඒ කෙනා තමයි මව වෙන්නේ. එතකොට දරුවා වෙන්නේ තමන්ගේ කුසෙන් බිහි වෙච්ච කෙනා. කාන්තාවට. එතකොට ඒ ඩෙෆිනිෂන් එක මතනේ අපි වචන පාවිච්චි කරා. වචන පාවිච්චි කරා. ඉතින් ඒ වගේ අපි දානය කියනකොට ඒක ඩිෆයින් කරනවා බුදුරහන් වහන්සේගේ ධර්මයේ නැත්තම් තේරවාදයේ තියෙන. ඒක ඕනම රිලිජන් එකකට පොදුයි කියලා මං හිතනවා. දැන් God you have to define who is God ne කවුද God කියලා define කරන්නට වෙනවා. මේක ක්‍රියේට් කරේ මේ කෙනා. කවුද God ගේ son? ඒ මෙයා අහවලා කියලා අපිට ඒක ඩිෆයින් කරන්නට පුළුවන්. කරන්න ඒක අනුවතයි කතා කරන්න. එතන හැම තැනකම සයන්ස් ගත්තත් මොන රිලිජන් එකේ ගත්තත් ඒ ඩෙෆිනිෂන් එකක් කියලා එකක් තියෙනවා. ඒ ඩෙෆිනිෂන් එක මත කතා කරනවා. එතන දානීය ඩිෆයින් කරන ක්‍රමයක් තිබිලා තියෙනවා අපේ සාසනේ. ඒ දානීය ඩිෆයින් කරන ක්‍රමය තමයි තමන් සන්තක දෙයක් වෙන කෙනෙකුගේ ප්‍රයෝජනෙ පිණිස නැත්නම් වෙන කෙනෙකුට අනුග්‍රහ පිණිස පූජාවක් පිණිස අතහැරීම, පරිත්‍යාග කිරීම. එයා වෙනුවෙන් ඒක දීම, ඒ කියන්නේ අතහැරීම තමයි දානය කියලා කියන්නේ. එතකොට අනිත් කෙනා ඒක දන්නවද, එයා රිසීව් කරනවද, එයා ඉන්නවද කියන එක අදාළ නැහැ දානේ සම්පූර්ණ වෙන්න. ඒතර එයාගේ ක්වලිටීස් බලපානවා මේ දානේ උස් පහත් බහට එක වෙනම දේ. නමුත් එයා whether is existing or not, එයා ඒක ඇත්තටම ජීවත් වෙනවද නැද්ද කියන එක බලපාන්නේ නැහැ මේ දානය මහත්ඵල sorry දානේ පරිපූර්ණ වීමට හෝ නොවීමට. වීමට හෝ නොවීමට මේක බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒක අපි සාමාන්‍යයෙන් කියනවා මේක උස් පහත් භාවයට බලපාන්නේ. ඒක නමුත් මම විශේෂයෙන් ඒක ධර්ම දේශනාවක කෙනෙක් එක පන්තියක මම කීවා බුදුරජාණන් වහන්සේ බැරි වෙලා හරි ජීවමාන නම් සහ උන්වහන්සේ පිරිනමන පාඩ පස්සේ දෙන දාන දෙකේ පැහැදිලි වෙනස්කම් දෙකක් අපිට හමු වෙනවා. දේශනාව වෙන්නේ කොහොමද? තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං ඵලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුගති. තිත්තන්තේ නිබ්බුතේ චාපි ජීවත් වෙලා හිටියත් වැඩ සිටියත් පිරිනම් පාල හිටියත් සමේ චිත්තේ සමං ඵලං සිත සමාන නම් සමාන ඵල ගෙන දෙනවා. චේතෝ පනිදි හේතුහි සිත මනාකොට පවත්වා ගැනීම හේතු කරගෙන, يعني ශ්‍රද්ධාව ඊට පස්සේ අතහැරීම සතුට මේවා කර්මඵල විශ්වාසය මේවා මනාකොට සිත ඒ තැන්වල පවත්වා ගැනීම නිසා සත්තා ගච්ඡanti සුගතිං සත්වයා ස්වර්ගයට ස්වර්ගයට සුගතිය යනවා කියන එක තමයි පාඨයේ තේරුම. ඉතින් සමේ චිත්තේ සමං ඵලං සමාන හිතකින් නැදුනේ සමාන ඵලයි ජීවත් වෙලා හිටියා හෝ නැතා. මේ ගැන මම විශේෂයෙන් දීර්ඝව කතා කරන්නට යදුනා. පැහැදිලියම මේකේ වෙනස්කමක් තියෙනව නැතුව නෙවෙයිද? සර්ව සම්පූර්ණයි කියන්න බෑ අපිට. ඒකට හොඳම උදාහරණ දෙක අපි කතා කරා මතකද නැහැ එදා හිටපුවාට. ඉතින් වැදගත් පොයින්ට් එකක්. ඒ කියන්නේ ප්‍රථම අභිනීහාරය සිද්ධ වෙනකොට බුදු වෙන්නට නියත වෙන්නට මහා බෝධිසත්වරේ ප්‍රථම අභිනීහාර කර්මය සිද්ධ කරනකොට අනිත් කරුණු සියල්ලම සම්පූර්ණ වෙලා සත්ත ධර්ම සමෝධානයක් කරුණු හතක් සමෝධාන වෙලා බුද්ධත්වයේ පතාගෙන දන් දෙන මොනවාද? මිනිස්සෙක් වෙලා, පුරුෂයෙකුත් වෙලා, පැවිද්දෙක් වෙලා, ධ්‍යාන අභිඥා උපදවාගෙන රහත් වීමේ හේතු සම්පත්තයි සහිතව ජීවිත පරිත්‍යාගයක් බලවත් ඡන්දයෙන් බුදු වෙන්නට පතාගෙන කවුරු හරි ඒක සිද්ධ කරත් ඒකට ඒ සිද්ධ කරොත් ඒ සිද්ධ කරන්නේ කරන්න ඕනේ ජීවමාන බුදුවරයට. හැබැයි ඒ අර කරුණු සියල්ලම සදාතුක චෛත්‍යයට, ඒ කියන්නේ අපි රුවන් මැලි සෑයට වෙන්නට පුළුවන්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නම් ස්වර්ණ චෛත්‍යයට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් උත්කෘෂ්ටව ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපවත් පිරිනමන් පාලා ඉන්නකොට ඒ ශ්‍රී දේහයට වෙන්නට පුළුවන්. මේ කවරකකට නමුත් මේ පූජාව සිද්ධ කරාට ඒක නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් එවර නිර්මිත මනෝමය බුද්ධ කායක් වෙන්නට පුළුවන්. මේ එකකට මේ කියපු පරිත්‍යාගය සිද්ධ කරාට බුදු වෙන්නට නියතවන්නේ නැහැ. බුදු වෙන්නට නියත වන්නට නම් උන්වහන්සේ ජීවමානව වැඩ සිටින්නට ඕනේ. සහ ඒ සම්මුඛයෙහි කරන්නට ඕන, ඉදිරියෙහි කරන්නට ඕන. දුර ඉන්නකොට කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා සත්තර දස්සනං කිව්ව ඒකට. ඉතින් ඒකට හේතුව තමයි උන්වහන්සේ ජීවමානව ඉන්නකොට ඒකට කරන පින උන්වහන්සේගේ ධාතුවකට නැත්තම් පිරිම වහන්සේ නමකට බෝධියකට කරා කියලා ඒහා සමානව කර්මය රැස්වන්නේ නෑ. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා පිරිනම් පාල ඉන්න කොටයි ජීවිතේ. හැබැයි මේ දෙක ඒ සියල්ලම බුද්ධ පූජා. ධාතුවකට පූජා කරත්, බෝධියට පූජා කරත්, පිරිම වහන්සේ නමකට පූජා කරත්, ශ්‍රී දේහයට අප පිරිනම් පාල ඉන්නකොට ශ්‍රී දේහයට පූජාව සිද්ධ කරත් මේ සියල්ලම බුද්ධ පූජා කියන කැටගරි එකට වැටෙනවා. නමුත් ඒකේ පැහැදිලිම උස්පහත්කම් තියෙන එක හොඳම උදාහරණය තමයි ප්‍රථම අභිනීහාර කුසලයේ මස්තක ප්‍රාප්ත වීම සඳහා බුද්ධත්වයට නියත වීම සඳහා නම් ජීවමාන සතාගතයන් වහන්සේ නමකට පූජාව සිද්ධ කරන්නට ඕනේ කියන එක. ඊට පස්සේ ඊළඟ තමයි අපි ගන්නවා මේ මොනවද මෙලොව විපාක ලබා දෙන දානයක් ගැන කියන. කියන්නේ ධාර්මික උපයාස පයාගත් වස්තුවක් කර්මඵල විශ්වාසයෙන් යුක්තව, ත්‍රිහේතුකව, ශ්‍රද්ධාවෙන්, සෝමනස්යෙන් යුක්තව පරිත්‍යාග කරනවා. ක්ෂීණාශ්‍රව, ඒ කියන්නේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ක්ෂය කරපු රහතන් වහන්සේ නමකට නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිය ක්ෂණෙහි, ඒ කියන්නේ නැගී සිටලා එනකොට නිරෝධයෙන් නැගී ඉඳලා දෙන පළවෙනි දානය, නැත්නම් නිරෝධයෙන් නැගිටලා එනකොට දෙන දානය ලෙස දුන්නොත් එහෙම, ඒ කියන්නේ නිරෝධයෙන් නැගිටලා දැන් ආහාර හොයාගෙන එනකොට උන්වහන්සේට දන් දෙනවා, කීප දෙනෙක් දෙනවා වෙන පුළුවන්, කොහරේ දානය දෙනවා. ඒක මෙලොව විපාක ලබා දෙනවා කියලා කියනවා. අර කන්ඩිෂන්ස් ටික සම්පූර්ණ ධර්මික උපයාස අපයාගෙන සතුටෙන් කර්මඵල විශ්වාසයෙන් මේ දානය දුන්නොත් එහෙම. ඉතින් දැන් ඒකම අපිට කරන්න පුළුවන් පිරිනුවන් පාපු රහතන් වහන්සේ කෙනෙක් අරබයා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේට වෙන්නට පුළුවන්, උන්වහන්සේගේ පිරිම වහන්සේ නමකට වෙන්න පුළුවන්, සංකේතයකට වෙන්න පුළුවන්, උන්වහන්සේ නිරෝධයෙන් සමවැදිලා නිරෝධයට සමවැදිලා නැගී සිටපු අවස්ථාවක් ගැන සිතින් සිහි කරලා සම්පූර්ණයෙන් එතන ඇබ්සෝබ් වෙලා අපි එතන හොඳටම ඒකට බැසගෙන අපි ඒ දානේ දෙනවා ඒ ධාතුන් වහන්සේලාට, ඒ පිළිම වහන්සේට පරිත්‍යාගය සිද්ධ කරනවා. ඒ පරිත්‍යාගයේ දානය සිද්ධ කරාට අපිට මෙලොවම ආනිසංස ලැබෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඒක පැහැදිලිවම වෙන. නමුත් අපි කුසල හිත වැඩි කර ගැනීම සඳහා ඒ වගේ මානසිකාරයක් කරනවා. දැන් ඔය අපි බුද්ධ පූජාවල් කරන නිරෝධ සමාපත්තියේ නැගී සිටියාක් මෙන්, අරිහත් ඵල සමාපත්තියේ නැගී සිටියාක් මෙන්, මහා කරුණා සමාපත්තියේ නැගී සිටියාක් මෙන් වැඩ සිටින්නා වූ කියලා තමයි පාඩේ අරගෙන අපි දානේ දෙන්නේ. මොකද ඒ අර 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 කන්සෙප්ට් එක තවත් ත්‍රීව කරගන්න තමයි මේක කරලා තියෙන්නේ. නමුත් සැබවින්ම ජීවමානව නිරෝධයෙන් නැගී සිටපු රහතන් වහන්සේ කෙනෙක්ට දුන්නා හා සමාන වෙන්නේ නැහැ. එහෙමනම් ඒ දෙන විදිහට අද ප්‍රතිග්‍රාහකයෝ දායකයෝ ඉතාම සතුටින් ධාර්මික උපයාස අපයාගත් දේවල් ලොකු කැපකිරීමකින් කරන පරිත්‍යාග වලින් මෙලොව විපාක වෙන්නට ඕනේ. ඒ කියන්නේ අර ඔබ්වියස් විපාක, ඒ කියන්නේ පැහැදිලිවම ටැන්ජිබල් දේවල් වෙන්නට ඕනේ. අතීතේ වුණා වගේ ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ජීවමානව නිරෝධයෙන් නැගිටපු ස්වාමීන් වහන්සේ කෙනෙකු දුන්නොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ජීවත් වෙලා ඉඳීම සහ පිරිනමම් පා තිබීම කියන එක පැහැදිලියම කැටගරිස් දෙකකට වැටෙනවා. හැබැයි ඒක පොදු කුලකයේ ගත්තම ඒක තාම රහතන් වහන්සේ කෙනෙකු දීපු දානයක්, අරක බුද්ධ පූජාවක්. ඒක වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා එහෙම ගත්තම ඒකේ බුද්ධ පූජා වශයෙන් සමාන වුණාට ඒකේ වෙනස්කමක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. අජීවමාන වස්තූන්ට දන් දීම ථේරවාදී තුල ඇත. බුදුරජුන්ගේ රහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට සහ බෝධින් වහන්සේලාට යම් යම් දේ පූජා කිරීමද කළ හැකි. එහෙම දානයක් උත් තියෙනවා. කියන්නේ අජීවමාන වස්තූන්ට කරන පූජාවන් කියලා. දැන් අපි බුද්ධ වන්දනාව කරනකොට බෝධියෙන් වහන්සේ වඳිනකොට එතන ඔක හරි සමහර කන්ට්‍රවර්ෂල් ලෙස දැනෙන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේ තමයි වන්දනා කරන්නේ. ඒක හැබැයි රිප්‍රසන්ට් කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන ධාතුවට තමයි වඳින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන බෝධියට තමයි වඳින්නේ අපි. ඒක ඇත්තටම වැදගත්. මොකද උදාහරණයකට ඒක 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 බුදුරජාණන් වහන්සේට පහර ගැසීම යනු බුදුරජාණන් වහන්සේට ශරීරයෙන් පහර දුන්නොත් එම කවුරු හරි ඒක දේවදත්ත ස්ථවිරිය කරා ලෝහිත උපාද කර්මය කරන්නේ. sorry ඉතින් ඒකෙන් වෙනවා ආනන්තරීය පාප කර්ම. මරන්න පහර දීලා යම් කිසි ඩැමේජ් එකක් කරොත් ශරීරයට ඒක ඩැමේජ් එකක් කියන්නේ ලේ උපදින්නේ නැහැ, එළියට එන්නේ නැහැ. නමුත් ඒ කැටි ගැසීමකට හේතු වෙන ඩැමේජ් එකක්නේ. ඒක ලෝහිත උපාද කර්මයේ බවට පත් වෙනවා. හැබැයි ධාතුන් වහන්සේ කෙනෙක්ට පහර දෙනවා. ධාතුන් වහන්සේ කෙනෙක්ට හානියක් කරනවා. ඒකෙන් සාමාන්‍යයෙන් කියන හානි වෙන්නේ නැහැ කියලා කියනවා සමහර ධාතුන්. සමහර මම අහලා තියෙනවා එහෙම හානි වෙන්න පුළුවන්, නමුත් කරන්නට එපා, උත්සාහ කරන්න එපා කියලා. කොහොමද කෙසේ වෙතත් හානි වෙන්නේ නැහැ කියන්නේ, දැන් ගින්දරෙන් දැවෙනකොට කොහොමත් ධාතුන් කුඩු වෙලා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අවසානයේ සම්පූර්ණයෙන් නැතිවන්නේ ධාතු පරිනිර්වාණය කියන එක අපේ අදහස, තේරවාදී පිළිගත්ත මතය. ඉතින් කොහොමරි ඒක ඩැමේජ් වෙනවා හෝ නැතා සාමාන්‍ය පිළිගන්නේ, දැන් ධාතුන් වහන්සේට ගහන්න යනකොට ඒක කිනිහිරෙන් නැගී සිටියා හෝ මොකක් කරුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ ධාතුන් වහන්සේ කෙනෙක් ඩැමේජ් එකක් කරොත් ඒකට හානියක් කරොත් ඒක ධාතුවට කරපු හානිය, ධාතුවට කරපු පහර දීම, ධාතුවට කරපු මේක. ඒක බුදුන්ට කරා හා සමාන විපාක දෙන්නේ නැහැ. මොකද ඒක ආනන්තරීය වෙන්නේ නැහැ. ආනන්තරීය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බෝධීන් වහන්සේ නමගේ අත්තක් කපන එක පැහැදිලිව කරන්න බෑ. බෝධීන් වහන්සේ අත්තක් කපනවා. ඒක ආනන්තරීය සදිසයි කියලා අපි කියන්නේ. ඒක එමදු දෙයක්. නමුත් ඒක ආනන්තරීය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතනදී අපේ මේකට ලක් වෙලා තියෙන බෝධීන් වහන්සේ. එතන ඇතුළේ තියෙන ටැන්ජිබල් වස්තුව බෝධිය. බුදු පිළිමේ දී බුදු පිළිමේ සංකේතය. ධාතුන් වහන්සේගේදී ධාතුන් වහන්සේ. අතනදී බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අජීවමාන වස්තුව සංකේතවත් කරමින් බුදුරජාණන් වහන්සේව තමයි සංකේතවත් කරන්නේ. උන්වහන්සේට තමයි ඒක රිෆර් වෙන්නේ. නමුත් අපි මේ වන්දනාමාන ආදිය ඒ හානි හැම සිද්ධ කරනකොට ඒ දෙයට තමයි හානිය කරලා තියෙන්නේ. දැන් උදාහරණයකට බෝධීන් වහන්සේලා වඳින ගාත අපි හැමෝම කියන බෝධිය වඳින ගාත. අපි සමහර කෙනෙක් කියන මේ බුදුන් තමයි වඳින්නේ බෝධිය හරහා කියලා. ඒක හරි තර්කය. බුදුරජාණන් වහන්සේට රිප්‍රසන්ට්. නමුත් ඇත්තටම වන්දනාව සිද්ධ කරන්නේ බෝධියට. වන්දනාව සිද්ධ කරන්නේ බෝධියට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි හිතින් හදාගත්තට බෝධිය තමයි රිප්‍රසන්ටේටිව් ඔබ්ජෙක්ට් එක එතන. එතකොට තමයි අර හයිරාකික හම්බෙන්නේ ධාතුව උසස් ඊළඟට පරිභෝධන උද්දේශික. හුදු පිළිම වහන්සේ නමකට වඩා බෝධින් වහන්සේ පූජනීයයි, බෝධින් වහන්සේට වඩා ධාතුන් වහන්සේ පූජනීයයි. ඒ නිසා ධාතුන් වහන්සේලා තැම්පත් කරපු චෛත්‍යයකට බෝධියක් හානි කරනකොට, බෝධින් වහන්සේ නමක් මොනවා හරි එක බාධා කරනකොට චෛත්‍ය රැක ගැනීම සඳහා බෝධිය කපන්නට පුළුවන්. බෝධිය කපන එක නිකන් පිළිම වහන්සේ නමක්, ධාතුන් වහන්සේ නැති පිළිම වහන්සේ නමක් බෝධියට බෝධිය බාධා කරනවා නම් ඒතර බෝධිය කපන්නට බෑ. ඒතර පිළිම වහන්සේ පැහැින් කරන්නට ඕනේ. මොකද ඒක පාරිභෝගික චෛත්‍ය ප්‍රබලයි උද්දේශිකයකට වඩා. උද්දේශිකයකට වඩා ශාරීරික ප්‍රබලයි. මොකද ඒතර මේ හෛරාකික හැම වෙන වස්තුණු වල. ඒක පැහැදිලිම වස්තුණු වල හෛරාකික හැම දෙකෙන්ම රිප්‍රසන්ට් කරන්නේ බුදුරන් ඇස බවත්. හෛරාකික වස්තුන්ට කෙරේ හැම වෙයි. ඉතින් එතකොට ඒ නිසා දැන් බෝධින් වහන්සේ වඳිනකොට හොඳට මතක තියාගන්න, බෝධින් වහන්සේ වඳින ගාථාව කියනකොට ඔබ වඳලා තියෙන බෝධියට, ඒ බෝධිය හරහා බුදුරජාණන් නිරූපණය කරලා තියෙනවා. අපි සංකේතවත් නැහැ. උදාහරණය යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා, යම් වෘක්ෂයක මූලේහි වාසය කරමින් සබ්බාරි විජයං, සියලු සතුරන් සියලු කෙලෙස් සතුරන් මාර සෙනග වෙන්න පුළුවන්, කෙලෙස් සෙනග සතුරන් වෙන්න පුළුවන්. මේක විජයං අකා, මේ උඹ දින්නනම් උඹ පරාජය කරා නම් උඹ ජයගත්තනම් යම් බෝධි මූලේ නම් යම් වෘක්ෂයක මූලේහි වැඩඉඳින යම් බෝධියක මූලයේහි වැඩඉඳිමින් මේ සියලු සතුරන් ජයග්‍රහණය කරා නම් සබ්භාරේ විජයනක පත්තෝ සබ්බන් යුතං සත්තා, ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥතා ඥානයට පත් වුණා නම් යම් බෝධිය නැත්නම් වෘක්ෂ මූලයක වැඩඉඳිමින් පත්තෝ සබ්බන් යුතං සත්තා වන්දේ තං බෝධි පාදපං, ඒ පාදප නම් වූ වතුරෙන් පාදයෙන් වතුර බොන, මුල් වලින් වතුර බොන පාදප නම් වූ මේ බෝධීන් වහන්සේම වන්දනා කරවි. බුදුරජාණන් වහන්සේ නේ වඳින්නේ, බෝධිය වඳින්නේ. ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද භාසුරං. එතකොට නිල්වන් වූ පස්ත්‍ර ඇති, නිල්වන් කියන්නේ කොළ කියන එක. ඉන්ද නීල වන්න පත්ත ඉඳුනිල් පත්‍ර වර්ණය ඇති පත්‍ර තියෙන ඉඳුනිල් වන්න පත්ත සේත කන්ද සුදුවන් සුදු පාට කඳක් තියෙන එක. සුදු කියන්නේ පිරිසුදර ලයිට් බ්‍රවුන් කියන එක වෙන අදහස් කරනවා. සේත කන්ද බහසුරං, ඒක බැබලෙන සත්තු නෙත්ත පංකජාහි පූජි තග්ග සාතදං. සත්තු නෙත්ත පංකජ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නෙළුම් නැමැති නේත්‍ර දෙකෙන්. සත්තු නෙත්ත පංකජාහි පූජි තග්ග, පූජාවට ප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ විසින් අනිවිස ලෝචන පූජාවෙන් පූජාවට ලක් වුණා වූ. මොකද වජිරාසනයයි බෝධියයි කියන දෙක දිහාම තමයි බලන් ඉන්නේ උන්වහන්සේ. එදකම් පූජාවට ප්‍රාප්ත වුණා බුදුරණන් වහන්සේ. සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං, සැපගෙන දෙන්නා වූ මේ බෝධිය, සෝයගෙන සාතදං. අග්ග බෝධි නාම වාම, දේව රුක්ක සන්නිභං. එතකොට අග්‍ර බෝධියයයි සලකනු ලබන දේව රුක්ක සන්නිභං. දේ දිව්‍ය රුක්ෂයක් සමාන ස්වරූප. නිභ කියන්නේ සමානයි කියන එක. එතකොට දේව වෘක්ෂයක් බඳු සමානයි. සමහර පොත් තුන දේව රුක්ක අග්ග බෝධි නාම වාම දේව රුක්ක පූජිතං උන්වම ගත්තා. දැන් සමාන කියන්නේ දේව රුක්ක සන්නිභං. දේ දිව්‍ය වෘක්ෂයක් හා සමාන වෘක්ෂයක් වූ තං විශාල බෝධිපාද. ඒ විශාල වූ ඒ ශ්‍රේෂ්ඨ වූ බෝධින් වහන්සේ. පාදප කියලා කියන්නේ වතුරෙන් ජලයේ කකුලෙන් නැත්තම් මුල් වලින් ජලය බලන නිසා අනුභව ගන්න නිසා උරන නිසා පාද පාදයෙන් වතුර බොනවා කියලා කියන්නේ පාදව කියන්නේ ගහටම. තං විශාල බෝධිපාද තං නමාමි සබ්බද සමකල්ලි මම මේ බෝධින් වහන්සේ නන්දනා කරමි. ඔය ඔය බලන්න ඔය ඒ පාලි දන්නායිට තේරෙනවා මේ මේ ගාථා හැම එකක්ම බැඳලා තියෙන පුරාණාචාර්ය බෝධින් වහන්සේ වන්දනා කරනවා. ඒ නිසා දැන් සම්ප්‍රදාය ඇති වෙලා තියෙනවා මේ අවජීවීන් වස්තුන් වලට. දැන් රේරුකාණ චන්දිමන නායක හැමදෙරු පැහැදිලියම පුණ්‍යෝපදේශේ මට මතක හැටියට කියලා තියෙනවා. හරි බෝධි පූජාව හරි මට මතක නැහැ කියලා තියෙනවා පැහැදිලියම. බෝධින් වහන්සේ ඉදිරියේ පිළිම තියන්නේ නැහැ. මොකද බෝධින් වහන්සේ ඉදිරියේ පිළිම තියලා අපි මේ පිළිමෙට පූජා කරන්නේ නැහැ නේ. ඒක ඒක ඒතරම් සාර්ථක දෙන්නේ. මොකද පිළිමි යනු උද්දේශික චෛත්‍යය. පිළිමි යනු උද්දේශික චෛත්‍යයනේ. ඒක සංකේතයක්. බෝධි යනු බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් පැවතෙන වෘක්ෂයක්. එතකොට ඒක පරිභෝග ඒක හෛරාකික ඉහළයි. එනිසා තමයි බෝධියට වඳින්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් බෝධින් වහන්සේ ඉදිරියේ පිළිම වහන්සේලා තියන්නේ නැහැ අපි. බෝධින් වහන්සේ ඉදිරියේ. මොකද එහෙම ඉච්ච ගමන් අර පිළිමෙට තමයි හිත යන්නේ. ඒතර උද්දේශික චෛත්‍යයකට වැඳලා තියෙන අපි. මල් පුදන්නේ පිළිමෙටනේ කට්ටිය බුදුරජාණන්. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන්නේ බෝධියට තමයි පුදන්නට ඕනේ. ඒතර ඒ නිසා සාමාන්‍යයෙන් දැන් සදාතුක චෛත්‍යයක් ඉදිරියේ පිළිම තියන්නේ නැහැ කොහොමද? කියන හොඳ නැහැ. ඒ චෛත්‍යෙට වඳින්නට. ඒතර ඒ මොකද පිළිමේ ආපු ගමන් අපේ සඳමයි පිළිමෙට තමයි සංඥාව යන්නේ. මොකද අර මනුස්ස භාවයක් එකේ තියෙනවනේ චෛත්‍යය නැහැ නේම ගතිය. ඒ බුදුරයන් වහන්සේ කියන සංකේතය දැන් කිඳා බහැර දෙන පිළිමේ හරහා අපිට. නමුත් අපි ඇත්තටම එතනදී වඳින්නට ඕනේ ශාරීරික ධාතුවට බුදුරයන් වහන්සේ. ඒතර ශාරීරික ධාතුවේ සංඥාව නැති වෙනවා. දා පිළිම චෛත්‍ය රාජන් වහන්සේ ඉදිරියේ පිළිම තම්පත් කරා. ඒක සාමාන්‍යයෙන් අපි කරන්න සුදුසු නැති දෙයක්. ඒක රේරුකාසන විශේෂයෙන් කියලා දෙනවා. ඉතින් චෛත්‍ය ගැන කවර කතාවද බෝධිය ඉස්සරහා තියන්න එපා කියන. මොකද ඒතර මිනිස්සු ඇවිල්ලා බෝධිය ඉස්සරහාට මල් අරගෙන ඇවිල්ලා පිළිමෙට දැන් පූජා කරන්නේ. මේ සංඥා වෙන්නේ පිළිමෙට පූජා කරන්නේ. නමුත් බෝධියට පූජා වෙන්නට ඕනේ. එතකොට පිළිමයක් නැත්තම් බෝධිය දැන් මල් ලිහින්නේ. බෝධිය දැන් පැන් වඩන. බෝධිය දැන් මල් මාලා දාන්නට ඕනේ. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ඒක එහෙම ඉතින් ඒක සම්ප්‍රදායක් ලෙස අද බෝධින් වහන්සේ කෙනෙක් හැදුවොත් පිළිමයක් තියෙනවා කියලා සම්ප්‍රදායක් ඇවිල්ලා තියෙනවා. මං කියන එක වැරදි කියලා. ඒක රේරුකාණ නායක හමුදුර කියලා කියන එක අපරාධයක්. ඒ කියන්නේ මොකද හේතුව උද්දේශික චෛත්‍යයකට කරන පූජාව නෙමෙයි පාරිභෝගික චෛත්‍යයකට කරන පූජාව. විශේෂයෙන් එක තැනක උන්වහන්සේම කියනවා පින සමානයි කියලා. පැහැදිලිවම පිනේ වෙනස්කමක් තියෙන එක මතක තියාගන්න. පිනේ වෙනස්කමක් තියෙන එක අපි එදා සවිස්තරව කතා කරා. ඔය තිත්තන්තේ නිබ්බුතේ චාපේ කියන ගහතාව අරගෙන මේකේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා මේ පිනේ රැස්වන පිනෙහි හෛරාකයේගේ. ඉතින් එතකොට ඒ නිසා සාමාන්‍යයෙන් බෝධින් වහන්සේ ඉදිරියේහි ඊට පස්සේ සදාතුක චෛත්‍යයක් ඉදිරියේහි බුදු විම තැම්පත් කරන්නේ නැහැ. ඒ පාපයක් නෙවෙයි තැම්පත් කරන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තැම්පත් කරන එකෙන් අර වටිනා පින තව ටිකක් වෙනස් කරගන්නවා අපි. සහ එහෙම තැම්පත් කළ තිබුණාත් පන්සල් වල ඔබ චෛත්‍යයට යනකොට චෛත්‍යයට ඒ කියන්නේ ආසනේ බුදු පිළිම තියෙන බව ඇත්ත. නමුත් චෛත්‍යය හිතෙන් අරමුණු කරන්න. ධාතුන් වහන්සේලා හිතෙන් අරමුණු කරන්න. බෝධිය හිතෙන් අරමුණු කරන්න. පිළිම වහන්සේ අරමුණු කරන්න යන්න එපා. අරනේ ඊට පස්සේ පාරිභෝගික එහෙම එකක් නැතිනම් ඊට පිළිම වහන්සේ දැන් නිවසේ තියෙන්නේ බුදු පිළිමයක් නම් ඊට බුදු පිළිම වහන්සේ. ඒක කදාව නැහැ නේද? ඒක උද්දේශික චෛත්‍යය. සමහර අවස්ථාවල අපිට හම්බ වෙනවා ඒ පිළිම වහන්සේ ඇතුලේ අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ඒක සදාතුක පටිමා වහන්සේලා. එහෙම කලාතුරකින් අද සාමාන්‍ය සිද්ධ කරන සමහරු ඒ පිළිම වහන්සේ ඇතුලේ ධාතුන් වහන්සේලා සදාතුක පිළිම. එතකොට ඒක වෙනම අදහසක්. මොකද බුදු පිළිමෙන් එනවා බුදුන් කියන අදහස. ඒකේ තියෙනවා ධාතු. ඒක බුදුන් සාරේ විදාතු. ඒක හරි ලස්සන එකක්. චෛත්‍යයේදී අර බුද්ධ කියන සංඥාව ඒක එනවා. දැන් රුවන්මැලිසෑය යනකොට අපි හිතා ගන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ නියෝජනය වෙන්නේ කියලා. ඒ රුවන්මැලිසෑය ඉන්නේ වෙනම වයිබ් එකක්. ඒකේ තියෙන හැඩය ලස්සනත් එක්ක සහ ද්‍රෝණයක් ධාතුන් අතර වැඩ ඉන්නවා කියන එක. සදාතුක පිළිමයකදී ඒකයි මට අපේ මගේ පෞද්ගලිකවම කුටියේ වැඩ සිටින නිසා මම දන්නවා. ඒකේ එන වයිබ් එක වෙනස්. එතනදී පිළිම වහන්සේ දකින්න ලස්සනට පිළිම වහන්සේ නෙල්ල තිබුණොත් එහෙම ඒනවා බුදුන් කියන හැඟීම උපදිනවා. ඒක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනේ. ඒක
තවත් විශේෂ මේකක් වෙනවා. ඒ නිසා ඒකත් ඉතාම විශේෂ දෙයක්, සදාහතුක පිරිමහස තමයි. ඒ නිසා දැන් මේ අජියමාන වස්තුන්ට දන් දීම තේරවාදයෙන් ඇවිල්ලා තියෙනවා. දැන් අද අද ඒක මට ගොඩාක් ගැඹුරට ගියා ඉස්සර ගන්නේ. ඒක දැන් බෝධින් වහන්සේට මල් පුදනවා, පහන් පුදනවා. ඊට පස්සේ ඒක නම් අතීතයේ තිබිලා තියෙනවා. ජීවමාන බුදුරණන් වහන්සේ කියලා අරමුණු කරගෙන බෝධියට මල් පහන් පුදලා කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අද කාලේ එනවා ගිලන් පස පූජා කිරීම, කිරි ආහාර පූජා කිරීම වගේ මට්ටමටම මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒතකොට ඉතින් මල් පහන් පූජා කරන්න පුළුවන් නම් ඒකත් ෆන්ඩමෙන්ටලි පූජා කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒක ෆන්ඩමෙන්ටලි වැරදි කියන්නට බෑ. නමුත් අර සාමාන්‍යයෙන් කට්ටියක් කරන බෝධියකට ගිලන් පස මොකද දැන් බුදු පිළිමයකට නම් අපි බුදුරණන් වහන්සේ උදෙසා කියලා වෙන් කරනවා. අරකෙත් ඒ වගේ සංකේතයක් තමයි බුදුරණන් වහන්සේ කියලා අරමුණු කරලා බෝධින් වහන්සේට පූජාව සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ඒකේ ෆන්ඩමෙන්ටලි නිවැරදි භාවය ඇතර. නමුත් යා ඔඩ් වශයෙන් සමහරවිට දැනෙනවා, සෝරි, මල් පහන් පූජා කරනවා වගේ නෙවෙයි, ආහාර පාන බෝධියකට පූජා කරනකොට. නමුත් ෆන්ඩමෙන්ටලි ඒකේ ථේරවාදයේ පැත්තෙන් ඩිෆෙන්ඩ් කරන්නට පුළුවන් බව පේනවා. ඉතින් මේක මතක තියාගන්න, ප්‍රතිග්‍රාහකය දැනගන්නට ඕනේ මට දාන දෙනවා කියලා. ප්‍රතිග්‍රාහකය ජීවත් වෙලා ඉන්නට අවශ්‍යත් නැහැ. අජීවමාන වස්තුන්ට දන් දීම අද ථේරවාදයේ තියෙනවා. දක්ඛිනා විභංග සූත්‍රය වලට සම්පූර්ණ කරන්න බැරි කොටස් කොටස් අපි කරගෙන යමු. දක්ඛිනා විභංග සූත්‍රය ඉතා ප්‍රසිද්ධ බුද්ධ දේශනාවක් වන අතර එහිදී තථාගතයන් වහන්සේ ප්‍රතිග්‍රාහකයාගේ ගුණමහත්වයේ අනුව දානයන් පෙළ ගස්වන ලදී. මෙම සූත්‍රය යටතේ කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කිරීමට ඇත. මේකේ කරුණු කාරණා ගණනාවක් අපිට මේ දීර්ඝ සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ උපරී පඤ්ඤාසකේ අපිට හම් වෙන්නේ. මට මතකයි 3 වෙනි වූ 4 වෙනි වර්ගයේ 12 වෙනි සූත්‍රේ. එතකොට සූත්‍රයේ පිළිබඳ විවරණය පිටුව 51 අවශ්‍යයි පුළුවන් පාලියෙන් කියව ගන්න. හා 51 සූත්‍රයේ පිළිබඳ විවරණය. දක්ෂිණා විභංග සූත්‍රයේ සම්බන්ධ විවරණය පහත මාතෘකාවට සිදු කරනු ලැබේ. මේකේ දාණයට අමතරව තවත් පොඩි කරුණක් එකතු කරලා තියෙනවා. මොකද විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන හද නිසා තව කරුණක් එකතු කරා. ඒ ටිකත් අපි සාකච්ඡා කරනවා. ඒක දාණයට කෙලින්ම සම්බන්ධ නැහැ. යම් ක්‍රමයකට දාණයට සම්බන්ධයි කියලා තියෙනවා. නමුත් වැදගත් දෙයක්. එතකොට නිදාන කතාව මහා ප්‍රජාපති ගෝතමිය සහ ඇය විසින් තථාගතයන් වහන්සේට චීවර යුගලයක් පූජා කිරීම. මේක නිදාන කතාව ලස්සන එකක්. ඉතින් බහූපකාරයක අනිවාර්යෙන් ඊළඟ දවස් අපිට කරන්න වෙන්නේ බහූපකාර. බොහෝ උපකාර ඇති අය කවුද කියලා දක්වලා තියෙනවා. පෞද්ගලික දාන 14. 14ක් නම් පෞද්ගලික දාන. සාංගික දාන 7. සාංගික දාන 7ක් තියෙනවා. මේක දක්වලා පෞද්ගලික දාන 14යි. සිව්වැදෑරුම් දක්ෂිණා විසුද්ධිය. දක්ෂිණාව කියලා කියන්නේ පින් සලකාගෙන දෙන දානෙන. ඒක විසුද්ධ වෙන, පිරිසුදු වෙන, ඒක ක්වලිටි වැඩි වෙන, ඒක ඉසස් මහත්ඵල දෙයක් වීමට හේතු වෙන ක්‍රම හතරක් අපිට දක්වනවා. ඒ කියන්නේ එකක් ලෝ එකක්, කොමාරි ලෝ කියන්නේ පහත් එකක්. නමුත් ඒ දක්ෂිණා විසුද්ධිය පිළිබඳ කරුණු හතරක් තියෙනවා. දක්ෂිණා විසුද්ධිය කියලා ඒක දක්වන්නේ. ඊට පස්සේ රහතුන්ගේ දානේ. රහතන් වහන්සේ කෙනෙක් දන් දෙනකොට පිනක් රැස් නොවුනාට ඒ දානේ අපි ඩිෆයින් කරලා දෙනවා. ඒ දක්ෂිණා විභංග සූත්‍රයේ යෝ වීතරාගෝ වීතරාගේ සුදදාති දානං ධම්මේන ලද්දං සුප්පසන්න චිත්තෝ අபிසද්ධං කම්ම පලං උරාරං තංවේ දානං. ඒක කියනවා විපුල පරන්ති නෙමෙයි. ඒකට කියන්නේ අபிසද්ධං කම්ම පලං උලාරං තංවේ දානං ආමිස දානාන මග්ගං සියලු දාන අතර අග්‍රයි කියලා කතා කරනවා. නමුත් කර්මයක් රැස්වන්නේ නැත. ඒක විශේෂයි. මොකද අපි දානයක් දෙනකොට පිනක් නේ රැස්වන්නේ. රහතුන්ගේ දානේ විශේෂ කරලා මේ කැටගරිස් 6 අතර තමයි මේ පොතේ මේක විස්තර වෙන්නේ. නිදාන කතාවක් බලමු. එක් කාලයක තථාගතයන් වහන්සේ කපිලවස්තුපුර නීග්‍රෝධාරාමයේ වැඩවසන සමයේක තථාගතයන් වහන්සේගේ සුළුමව් මහා ප්‍රජාපති ගෝතමී විසින් තමන් විසින්ම සකස් කරන ලද චීවර යුගලයක් ගෙන තථාගතයන් වහන්සේ බැහැ දැකීමට පැමිණියා. දුනාසෙම සුළුමව කියන්නේ පුංචි අම්මනේ, නම්මගේ නංගි. එතකොට තව විදිහකට ගත්තම තාත්තගේ අනිත් බිරිඳ. ඔයද බිරිඳර දෙන්න කිරියා. බැහැ දැකීමට පැමිණියා. තමන්ම හදපු චීවර යුගලය. අනතුරු ඇයම චීවර යුගලේ තථාගතයන් වහන්සේට පූජා කළාය. මේ අවස්ථාවේදී අපි මහා ප්‍රජා ගෝතමිය ගැන සහ ඇය විසින් එම චීවර යුගලේ නිර්මාණය කළ මහා ප්‍රජාපති ගෝතමිය ගැන සහ ඇය විසින් එම චීවර යුගලේ නිර්මාණය කළ ආකාරය පිළිබඳව කෙටියෙන් උගනිමු. අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මහා ප්‍රජාපති ගෝතමිය තථාගතයන් වහන්සේගේ සුළුමව තොරතුරු නම් ගොඩක් අය අහලා ඇති. අපිට මජ්ජි අංගුත්තර නිකාය අටුවා වගේ ග්‍රන්ථවල මේක හම්බ වෙනවා. එතුමිය ගැන තොරතුරු සහ එතුමියගේ නිදාන කතා ගොඩක් තියෙනවා. මහා ප්‍රජාපති ගෝතමිය, මහා ප්‍රජාපතිය කෝසලයන්ගේ සුප්‍රදිස් කෝලියන්ගේ සුප්‍රතිස් කෝලිය කොලේනේ කෝලිය කියලා හදාගෙන කෝලියන්ගේ සුප්‍රසිද්ධ ගෝතම ගෝත්‍රයේහි කුමරියක් ලෙස උපන් අතර උප්පත්තියේදීම ඇය අනාගතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වන බවට අනාවැකි පළ කරනවා. මෙතුමිය කෝලියන් අතර ගෝතම ගෝත්‍රයේහි ප්‍රසිද්ධ කෙනෙක් වශයෙන් උප්පත්ති ලැබුණා. එතුමියට වැඩිමහල් සහෝදරයෙකුට හිටියා. ලක්ෂණ ශාස්ත්‍රය උගත් බ්‍රාහ්මණියෝ ඇයගේ අංග ලක්ෂණ නිරීක්ෂණය කොට ඇයට උපදින කවර දරුවෙක් වුවද ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වන බව පැවසුවා. මෑට උපදිනවන යම් දරුවෙක් එතුමිය ශ්‍රේෂ්ඨත්වයට පත්වනවා කියලා ප්‍රකාශ කරා. ගැහැණු දරුවෙක් උපනහොත් ඇය චක්‍රවර්ති රජෙකුට අග්‍රමහේෂිකාව වන බවත්, පුත්‍රයෙක් උපනහොත් ඔහු චක්‍රවර්ති රජෙක් වෙන බවත් ප්‍රකාශ වුණා. ඒක තමයි නිමිති පාට ගැන්ගේ තොරතුරු. කවර දරුවෙක් උපන්නත් ඔහුගේ හෝ ඇයගේ මව, ඒ කියන්නේ බිරිඳ දුවක් වුණත් පුතෙක් වුණත් ඒ මව, ඒ කියන්නේ මේ මේ ප්‍රජාපතිය, ඒ කියන්නේ ඒ පොඩි දරුවා ඉපදිච්ච කෙනා, ඒ ඇයගේ මව විශාල ප්‍රජාවකට නායිකාවක් වන්නේය. නායිකාවක් වන්නේය. විශාල කියන්නේ මහා, ප්‍රජාව කියන්නේ පජා, නායිකාව කියන්නේ පති, මහා පජාපති. ඒක මහා ප්‍රජාපති කියලා එන්නේ. මහා ප්‍රජාවකට නායකයක් වෙන මහා ප්‍රජාපති කියලා කියන ප්‍රජාපති එවන්නේය. එබැවින් ඇයගේ අපේක්ෂිත විශිෂ්ට අනාගතය නිමිති කරගෙන ඇයට මහා ප්‍රජාපති යන නම තබන ලදී. ඒකේ බලාපොරොත්තු මේ විශිෂ්ට අනාගතය ගැන හිතලා මහා ප්‍රජාපති කියලා ඇයට නම් තැබීම සිද්ධ කරා. එතකොට ඇයට වැඩිමහල් සොහිරියක් ඉතිරි. ඇයගේ නම මායා. ඒ දුටුවන්ගේ සිත් බඳවන නිකන් හරි ලස්සන රූපයක් තිබිච්ච නිසා ඇය මායා නමින් හැඳින්වෙනවා. එතකොට මහා මායා කියලා තමයි ඇයට හඳුන්වන්නේ. ඒ බාලසූත්‍රය මහා ප්‍රජාපති. එතකොට සමහර බෞද්ධ ග්‍රන්ථවල, ඒක තේරවාදයේ මට කිලිම හම්බ වෙනවා, ඒක බලංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය කියන පොතෙහි දක්වලා තියෙනවා. ඒ මතයක් තිබිලා තියෙනවා මේ මහා ප්‍රජාපතියටයි මහා මායාවටයි උපදින දරුවෝ අනාගතයේහි මහා ප්‍රජාපතියගේ පුත්‍රයා චක්‍රවර්ති වෙනවා කියලා කියවුණානේ. ඒ වගේ මායාගේ දරුවා දවසක චක්‍රවර්ති රජෙක් වෙනවා කියලා දැනගත්තා කියවුණා කියලා. එතකොට සුද්ධෝදන කියන තරුණ රාජකුමාරයා මේ කරුණ දැනගන්නවා. මෙයා ශාක්‍ය වංශිකෙක්. මේ කට්ටිය දෙනම කෝලිය වංශිකයෝ. දැනගෙන එතුමා කල්පනා කරනවා මේ දෙදෙනාගේම දරුවන් චක්‍රවර්ති රාජ්‍යයට යනවා. දැන් මමත් තමනුත් දැන් ශාක්‍යයන්ගේ රජ වෙන්නට ඉන්න කෙනා. එතුමාගේ පියා තමයි මට මතකයි සීහහනු රජුරු. ඉතින් එතුමා කල්පනා කරනවා මම එහෙමනම් මොකද ඒ කාලේ ඒ බලංගොඩ සංසක පොතේ තියෙන ක්‍රමයට ඒ කාලෙහි ශාක්‍යයන් අතර සම්ප්‍රදායක් තිබුණා විවාහ බහු විවාහයක් කරගන්න එක්කෙනාවතයි බඳින්නේ කියලා. එක්කෙනාවතයි කසාද බඳින්නේ. කුමාරි බෝසතාණන් වහන්සේට අපේ ග්‍රන්ථවල තියෙනවා බිරින්දෑවරු විශාල ප්‍රමාණයක් හිටියා කියලා. ප්‍රධාන අග්‍රමහේසේ මොද අශෝධරාව හඳුන්වන්නේ තමන්ව ඒ බිරින්දෑවරු අතරින් අග්‍ර කෙනා කියලා. කමන්නේ කොහොමද මේ ග්‍රන්ථයේ තියෙනවා ශාක්‍යයන්ගේ සම්ප්‍රදාය තුන එක්කෙනායි තමයි බඳින්නේ. ඒතර සුද්ධෝදන රාජකුමාරයාට වෙනවා සිද්ධ වෙනවා ශාක්‍ය රාජසභාවෙන් අවසර ගන්නට මේ තරුණයන් දෙදෙනාම මැරි කරන්නට බඳින්නට. කසාද බඳින්නට. ඒ සමාජයේ ශාක්‍යයන් අතර තිබිච්ච මතය අර ප්‍රධාන බිරිඳ එක්කෙනයි අර අන්තප්පුරයක් වගේ වෙන කාන්තා පිරිසක් වෙන බිරිඳාරු පිරිසක් හිටියක වෙන්න බෑ. සමාජයේ එක ප්‍රධාන අග්‍ර මහේෂිකාවරු දෙන්නේ තුන් දෙනෙක් ඉන්න බෑ කියන එක වෙන්න බෑ. මොකද ඒකේ සමාජයට එනවා. මොකද අග්‍ර මහේෂිකාවට නෛතිකව ලොකු බලයක් හම්බ වෙනවා. යාට ඒක අද වුණත් එංගලන්තේ ඉන්න ක්වීන් කන්සෝර්ට්, ඒ කියන්නේ රජ නාමතර ඉන්න ක්වීන් කන්සෝර්ට් ලොකු බලයක් අධිකාරයක් වෙන එක සාමාන්‍යයෙන් අග්‍ර බිසවට ලැබෙනවා. අනිත් බිසවන්ටත් ලැබෙනවා. අග්‍ර බිසවට විශේෂ වරප්‍රසාද බලතල ගොඩක් ලැබෙනවා සාමාන්‍යයෙන්. ඒතර ඒ නිසා වෙන්න පුළුවන් මේ කන්ෆ්ලික්ට් එක මගහරවා ගන්න ඔවුන් අතර තිබුණේ අග්‍ර මහේෂිකාව එක්කෙනා ඉන්නට ඕනේ කියලා. සුද්ධෝදනට තව ඉතින් අන්තපුරයක් ඉන්නට ඇති අනිවාර්යයෙන් කාන්තාවන්. ඒ නමුත් රජුරන්ගේ සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් නමුත් අග්‍ර ගණයේ දෙන්නෙක් ඉන්න බැරි එක වෙන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ග්‍රන්ථයේ ලියලා තියෙනවා. ඉතින් සවිස්තර තොරතුරු දක්වලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මොකද වෙන නිකායවල තොරතුරු අනං හදපු එකක් හින්දා. ඉතින් කෙසේ නමුත් ඉතින් රාජ්‍ය පොතේ තියෙන හැටිට රාජ්‍ය සභාව කන්වින්ස් කරවන්නට එනවා සුද්ධෝදනට. මේ දෙන්නගේම දරුවෝ චක්‍රවර්ති වෙන්න යනවා. ඒ නිසා ඒක ගත්තොත් අපිට තමයි තර්ක කරන්න ඇති මං උපකල්පනය කරනවා. අපිට තමයි ලාභය ශාක්‍යයන්ට, මොකද ශාක්‍යයන්ගේ මෙයාගෙන් කවර කෙනෙක්ගෙන් පුතෙක් ආවත් ඒ කෙනා දවසක චක්‍රවර්ති වෙනවා. ඒක ශාක්‍යයන්ගේ වංශය තමයි බැබලෙන්නේ කියන එක කියලා කොහොමරි කන්වින්ස් කරගන්න. ඊට පස්සේ අවසරය ලැබෙනවා දෙන්නම මැරි කරගන්න බඳින්නට. ඊට ප්‍රජාපති උපතින්ම ඒතොර සුබ අනාගතයකට භාග්‍යවන්තියක් වූ අපමණක් නොව පසු කලෙක පශ්චිම භවික මහා බෝධිසත්වයෙකුට මව් වූ මහාමායා දේවියගේ බාල සොහොයුරියද වූවාය. සුද්ධෝදන රජතුමා මෙම සහෝදරයන් දෙදෙනාගේ රූප ශෝභාව සහ භාග්‍ය ගැන පැහැදී දෙදෙනාම සරණ පාවා ගත්තේය. එතකොට මෙතුමා ඒක අර වෙන නිකායවල තියෙනවා, මේ කන්වින්ස් කරන්න උනා රාජසභාවගේ. කොහොමද මේ දෙදෙනාම කසාද බඳිනවා? ඒක ඒක සම්ප්‍රදාය හැමයකින් පිළිගත් එකක්. සුද්ධෝදනට ප්‍රධාන බිසෝරු දෙන්නෙක් හිටියා. ඒ තමයි මහා මායාව සහ මහා ප්‍රජාපතිය. ඒ දෙන්නම සහෝදරියෝ දෙන්නේ සහෝදර උනෝට. එතකොට මේ දෙදෙනා පසු කලෙක ප්‍රජාපති පසු කලෙප කලෙක සුරූපී දරුවන් දෙදෙනුගේ මවක් වූවාය. ඇයගේ වැඩිමහල් සහෝදරිය වැඩිමහල් දියණිය රූපනන්දා කුමරිය, ඒ තමයි පසුව ජනපද කල්යාණී කියලා හඳුන්වන්නේ, වූවාය. වූ අතර පුත්‍රයා නන්ද කුමරිය නන්ද. එතකොට මේ දෙන්න තමයි බඳින්න යන්නේ. ජනපද කල්යාණීව තමයි නන්ද බඳින්නේ. ඒ කියන්නේ එකම සහෝදර සහෝදරියන්ගේ මැරේජ් එකක් තමයි එතන තියෙන්නේ යන්නේ. ඉතින් අද කාලේක සලකන්නේ නැහැ සහ නින්දිත දෙයක් සහ මොනවද නොකළ යුතු දෙයක් ලෙස සැලකෙනවා. සමාන සමහර රටවල චීන වගේ රටවල මම දන්න තරමින් එහෙම බඳින්නට බැහැ සහෝදර සහෝදරය සමගට. ලේ ඥාතින් බඳින්න බැරි මට්ටමක් තියෙනද? අපේ නම් නෑනමස්සිනා බඳින්න පුළුවන් වුණාට ඒ සමහර රටවල ඒ මට්ටමත් බැහැ. කසින්ලා බඳින්නත් බැරි මට්ටමක් තියෙනවා. ඉතින් කොහොමත් මම දන්න තරමින් මම දන්නේ ලංකාවෙත් සහෝදර සහෝදරියන් බඳින්න බැරුව ඇති කියලා මම හිතනවා. නීතිකම එක දන්නේ නැහැ හිට. ඉතින් කොමාරි ඒක දැන් අද සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් නේ. නමුත් ශාක්‍යයන් අතරක තිබිලා තියෙනවා සහෝදර සහෝදරියෝ බඳිනවා කියන්නේ. එතකොට මේ පුතා නන්ද, දියණිය රූපනන්දා. ලස්සනයි දෙන්නම. දෙන්නම හරි ලස්සනයි. රූපනන්දාවත් අතිශය රූප සම්පන්නයි. නන්ද ගැන බුදුරජාණන් වහන්සේ, රූපනන්දා කියන තේරුම එකයි. නන්ද ගැන බුදුරජාණන් වහන්සේ කියන දේ මෙයා අතිශය අභිරූපී කෙනෙක් කියලා නන්ද කුමාරයා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා කියලා අටුවාවේ දක්වලා තියෙනවා. ජනපති කල්යාණී වූ අතර පුත්‍රයා නන්ද කුමරිය. තම වැඩිමහල් සෝරිය වූ මායාදේවියගේ මැදිවියේ ආයුක්ෂයේ මරණයෙන් අනතුරුව, මැදිවියේ තමයි මැරෙන්නේ, මේ අපවත් වෙන්නේ කාරක්‍රියා කරන්නේ. ආයුක්ෂයේ මරණයෙන් අනතුරුව හැතර එක කර්මක්ෂය වෙන්නටත් පුළුවන්. ඒක පොඩ බලන්නට ඕනේ. ඒක මම මේ අටුවා ඇති විච් එක දාලා තියෙන්නේ. මට ඒක කර්මක්ෂය වෙන එක බලන්නට මම සෙක් කරන්න අපෝ. මොකද මැදිවියේ තමයි එතුමිය මේ අපවත් වෙන්නේ. ඒක බෝසතුන්ගේ උප්පත්තිය නිසා වෙච්ච එකක් නෙවෙයි. එතුමිය ඒ තිබිච්ච ආයුෂයේ ප්‍රමාණයෙන් තමයි තියෙන. මොකද බෝසන් වහන්සේ පිරිසිදු ගන්න කලින් බලනවා මාස 10යි දවස් 7ක් ආයුෂය තියෙන කෙනෙක්ගේ කුස තමයි පිරිසිදු ගන්න. ඒක සතරවිධ මරණවලින් කර්මක්ෂය මරණය වගේ තමයි පේන්නේ. හැබැයි එතුමගේ පිනත් මහත් ඵල නිසා ඒක විශේෂ මරණයක් වුණා වෙන්න පුළුවන්. කොහොමරි ඒ මරණයෙන් අනතුරුව පසු කලෙක සම්මා සම්බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ බෝධිසත්වයන් රැකබලාගත්තේ මහා ප්‍රජාපතියයි. මහා ප්‍රජාපති තමයි ඒ මායා දේවියගේ දරුවා පශ්චිම භවික මහා බෝධිසත්වයන්ව රැකබලා ගත්තේ. තමන්ගේ දරුවෝ දෙන්නව කිරිමවුරන්ට බාර දීලා. එතන රූපනන්දාව අපේ තොරතුරු හැටියට රූපනන්දාව වැඩිමහල් බෝසතුන්ට වඩා අක්කා වෙන්නේ රූපනන්දාව. ඒ කියන්නේ වැඩිමහල්. ඒතර මේ නන්ද බඳින්නේ තියෙන අක්කා ඇත්තටම. තමන්ගේ අක්කා බඳින්නේ තියෙන්නේ. ඒතර රූපනන්දා වැඩිමහල්, ඊළඟට තමයි මහා බෝධිසත්වය සිද්ධාර්ථ ගෞතම, ඊළඟට තමයි නන්ද කියන තුන්දෙනා. ඒකම තාත්තගේ දරුවෝ තුන්දෙනා. හැබැයි මව්වරු දෙදෙනෙක්. බෝසතාණන් වහන්සේ සත්‍ය සහ විමුක්තිය සොයා ගීගේ අතහැර ගිය කල්හි ප්‍රජාපතිය දැඩි ශෝකයෙන් පසු වූවා. ඉතින් ගොඩාක් ශෝකයට පසු වුණා, පත් වුණා ප්‍රජාපතිය. මොකද තමන්ගේ දරුවෙක් වගේ තමයි, තමන්ගේ දරුවා නන්ද කුමාරයා ඉපදුනාට නන්දව කිරිමවුවරන්ට බාර දීලා මහා බෝසතාණන් වහන්සේ වැටි දෙඩි කරේ මහා ප්‍රජාපතිය. ඉතින් ඒතරම් ඒකට ඉතින් හේතු තියෙන බෝසතාණන් වහන්සේ සසර කළ දින කැපකිරීම, සත්වයන්ට දක්වලා තියෙන ආදරය, කරුණාව, මෛත්‍රිය, දන් දීම, මේ සියලු පුණ්‍ය මහිමේ නිසා ප්‍රජාපතියට තමන්ගේ දරුවා අතහැරලා බෝසතුන් රැකබලා ගන්න සිත් පහළ. ඉතින් බෝසතාණන් වහන්සේගේ තියෙන මොකද ඒ කියන්නේ, සත්වයන් තමන් කෙරෙහි ආකර්ෂණය කරගන්න ආදරය, කරුණා, මෛත්‍රිය දිනා ගන්නට උන්වහන්සේ තුළ තිබිච්ච පුණ්‍ය මහිමය. ඉතින් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා අතහැරලා කියන්නේ දරුවාට අවධානය නොදී වෙන දරුවෙට, අක්කගේ දරුවා වෙන්නට පුළුවන්. නමුත් ඒ දරුවාට කිරිපුවන මට්ටමට, එයා බලා ගන්න මට්ටමට යනවා කියලා කියන්නේ කියන්න පුළුවන් තමන් එයාගේ තියෙන අඩුපාඩුවක් කියලා කෙනෙක් කියද. නමුත් අපි දකින්නේ එක බෝසතාණන් වහන්සේ ඒ තමන්ව තමන්ගේ වසඟයට තමන් වෙතට ඇදගන්නට කාන්දමක් වගේ උන්වහන්සේ තුළ තිබිච්ච මහා පුණ්‍ය මහිමේ පුණ්‍ය ශක්තිය ගෝසකටත් ඇති වුණා. ගෝසක සම්බන්ධෙනුත් අර පුත්‍ර ස්නේහය ඇති වුණා. ඉතින් මේක ඊට වඩා අතිශය විශේෂයි. මේ පිරූ පාරමී ඇති පාරමිතාවන්ගේ කෙළ පැමිණි මහා බෝධිසත්වරයෙක් ඉපදුනාම අනිවාර්යෙන් ඒ සියලු දෙනාගේම අවධානය දිනිච්ච කෙනෙක්. ඉතින් මහා ප්‍රජාපතියගේ අතහැරීම දරුවා අතහැරලා මේකට යන එක ඉතින් විශේෂ සංසිද්ධියක්. ඒක හරි සංවේදී පොතක් වෙන. මොකද ප්‍රජාපතියට අනිවාර්යෙන් දරුවා ගැන නන්ද ගැන ආදරෙන් නැති වෙන්න බෑ. මවකට දරු තමන්ගේ කුසෙන් මොකද බෝසත් වහන්සේ තමන්ගේ කුසෙන් වැදපු දරුවා නෙමෙයි, තමන්ගේ සහෝදරයෙක්ද තමයි කුසෙන් වැදුවේ නන්ද. ඒතර එහෙම තියෙද්දි බෝසතුන් මෙස හිත පහළ වීම ඉතාම හරි සංවේදී අවස්ථාවක් වෙන්නට ඇති. නන්දව කිරිමවුරුන්ට බාර දීලා ඒක බුද්ධ චරිතයේ විශේ෷ අවස්ථාවක්. ඇත්තටම ඒක ඒක ලොකුට කතා නොකරාට ඒක විශේෂ සංසිද්ධියක්. බෝසතාණන් වහන්සේ නන්දව කිරිමවුරුන්ට බාර දීලා සිද්ධාර්ථ කුමාරයාව තමන්ගේ බාරයට අරගැනීම කියන එක ප්‍රජාපතිය. එතකොට සම්බුද්ධත්වයට පත් ඉතර ඒ නිසා මෙතුමිය බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියාට පස්සේ දැඩි ලෙස ශෝකයට පත් වුණා කියලා දක්වලා තිනවා. ඔය තියෙනවා ග්‍රන්ථයක් ඒ බුද්ධ චරිතය විස්තර කරපු එක. ඒක සංස්කෘත භාෂාවෙන් තියෙන්නේ. මම ඒක ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළ ලස්සන හොඳ පොයම්ස් වගේ තියෙන එක. ඒක මට සම්පූර්ණයෙන් කියවන්න බැරුණා. ඒ කොටසක් තියෙනවා. ඒකෙදී අර වෙන බෞද්ධ නිකාය එක. ඒකේ නම අස්සගෝසගේ බුද්ධ චරිතද කොහොමද මම මතකයි. ඒකේ ඒක හැටියට ඒක අන්තිමට බෝසත් වහන්සේට පණිවිඩ වෙනවා. බෝසත් වහන්සේ ගිහි ගිය අතහැරලා ඉන්නකොට ඇමතිවරු අතේ ඇමතිවරු අරන් එනවා පණිවිඩ. ප්‍රජාපතිය දුකින් ඉන්න හැටි, සුද්ධෝදන රජුරුව දුකින් ඉන්න හැටි, යශෝදරාව දුකින් ඉන්න හැටි මේ පණිවිඩ නේද. ප්‍රජාපතිය දැඩි ලෙස ශෝකයට පත්වෙච්ච පත් වෙලා තිනවා බෝසත් වහන්සේගේ ගිහිගේ මහා විනිෂ්ක්‍රමණයත් සමගම. සම්මා සම්බුද්ධත්වයට පත් වී වර්ෂයක් ගත වී අනිතක විශේෂයෙන්ම ඉතාම හොඳ ගතිගුණ තියෙන සත්පුරුෂ දරුවෙක් නිසා අනිවාර්යෙන් ඒකේ අතහැරීම දෙමව්පියන්ට පවුලට ලොකුවට දැනෙන්නට ඇති උන්වහන්සේගේ අතහැරීම. සම්මා සම්බුද්ධත්වයට පත් වී වර්ෂයක් ගත වී තථාගතයන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කළ අවස්ථාවේදී සුද්ධෝදන මහරජතුමා තථාගතයන් වහන්සේව ස්වකීය රජමාලිගාවට වැඩම කෙරුවේ. මොකද බෝසතාණන් බුදුරජාණන් වහන්සේ අරගෙන රජමාලිගා. මොකද උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ රජගෙදරට යන තුරු පිණ්ඩපාතේ වැඩම කරනවා. එතකොට රජුරෝ ගිහිල්ලා තමන්ට වෙච්ච නිග්‍රහයක් ලෙස ඒක සලකලා කියනවා වඩින්න එපා මගේ නිවසේ දානේ තියනවා කියලා. කොහොමරි ඒ වෙලාවේ ධර්මයේ දේශනා කරනවා, රජුරුවත් මාර්ගඵල අධිගමනය කරනවා, ඊළඟට නිවසට වැඩම කරවනවා. එතකොට සුද්ධ රජුරෝ තථාගතයන් වහන්සේ ස්වකීය රජමාලිගාවට වැඩම කෙරුවේ. මේ අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූප ශෝභාව නිරීක්ෂණය කළ ප්‍රජාපති ප්‍රජාපතිය බලන් ඉන්නවා. මේ නිවසට වැඩම කරපු ගමනේදී ප්‍රජාපතිය බලගෙන ඕකේ තමයි විශේෂ කතා ප්‍රවෘත්ති වෙන්නේ. යශෝදරා දේවී එන්නේ නැහැ. එතුමිය මහන් තමන්ගේ චේම්බර් එකේ කාමරයේ තමයි ඉන්නේ. එතකොට ප්‍රජාපතියගේ දැන් මේ සම්මුඛ වීම තමන් මේ විශිෂ්ට පුරුෂයා දරුවා ගෙදර අතහැරලා ගිහිල්ලා සත්‍යාබෝධ කරගෙන නැවත එනකොට තාත්තා තමයි අරගෙන ඉන්නේ. එන්න මේ ගෙදරට පිණ්ඩපාත යන්න ඕනේ නැහැ, මගේ ගෙදර දානේ තියෙන ඔබ වෙනුවෙන් කියන එක තමයි කියන්නේ. ඒක අර පෞලක කෝණයෙන් බැලුවම ඕක හරි සංවේදී දෙයක්. ඔය බුද්ධ චරිතය සම්බන්ධයෙන් අද කියන සීරියල්ස් වල නැත්තම් ඒවල ඒක හරි ලස්සනට උලුප්පලා තියෙනවා. මොකද ඒක ලෞකික කෝණයෙන් බැලුවට පස්සේ මොකද පෞලක තිබිච්ච ලොකු ගැටලුවක්නේ. රජකමට හිමි වෙච්ච පුත්‍රයා කාටත් නොකිය ගෙදරින් ගියා, දරුවා උපන් දවසේ ගෙදරින් ගියා. එතකොට බිරිඳ මෙහෙ තනි වෙනවා දෙමව්පියෝ දෙන්නට. තාත්තට දරුවා නැති වෙනවා, අම්මට සුළු මවට මවුතුමියගේ දරුවා නැත් මගේ හැරෙනවා. තාත්තට රජකම දෙන්න හිටපු කෙනා නැති වෙනවා රටට. මගේ ලොකු කතාවක් මේක. ඒතර අනිවාර්යෙන් ඒ ගිහිල්ලා දරුවව එක්කන් එනවා, නෑ ඉන්න මගේ නිවසේ දානේ තියෙනවා කියලා තාත්තා කෙනෙක් පුතාව අරගෙන එනවා වගේ සිද්ධිය. ඒතර අම්මා එතන බලන් ඉන්නවා මේ දරුවව. දැන් මොකද සාමාන්‍ය පුරුෂාධිපතිස රජ කෙනෙක්. ඒතර අනිවාර්යෙන් මේකට මැදිහත් වීම කරන්න අමාරුයි. ඒකෙන් තාත්තා රජනේ, එයාට සම්පූර්ණ අධිකාරිය තියෙන. ඒතර මවුතුමිය බලන් ඉන්නවා. දැන් පිණ්ඩපාතේ ගියා කියන ආරංචිය එන්නට ඇති. ඒකෙන් ඇති වෙච්ච සෝතවුල් මොකද ඔවුන් මාර්ගඵල ලැබලා නැහැ නේ. ඒ වෙලාව ඔවුන් සාමාන්‍ය ලෞකික කෝණයෙන් ඉන්නේ. ඒකෙන් රජු රෝගීල කියන්නේ මට අප නිඳා කරන්න එපා, මේක අපේ රජවංශයට ගැලපෙන්නේ නැහැ. මොකද ඒ තියෙන කුල තත්ත්ව ඒ සියල්ලෙන්මනේ ඔවුන් ඉන්නේ. ඒකට ඒ ලෞකික කෝණයෙන් බැලුවම ප්‍රජාපතියට ඒ සංසිද්ධි විශේෂයි. දැන් සිද්ධාර්ථයන්ව මේ වැඩම කරගෙන එනවා බෝසත් බුදුරජාණන් වහන්සේව දැන් තමන් අතහැරගු සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා දැන් තමන්ගේ ස්වාමියා මේ පුත්‍රයාව අරගෙන එනවා. මේ අවස්ථාවේදී සම්බුදුරජාණන් වහන්සේගේ රූප ශෝභාව නිරීක්ෂණය කළ ප්‍රජාපතිය තුළ මාගේ පුත්‍රයාගේ ආත්ම භාවය ඒකාන්තයෙන් ශෝභමානයි. ඒයි බලවත් ප්‍රීතියක් උපන්නේ. මේ අම්මා කෙනෙක්ට දරුවා ලස්සනට හැදිලා හැන්සම්ම එනකොට එන සතුටක් තියෙනවනේ මව් කෙනෙක්ට තමන්ගේ පුත්‍රයා ගැන විශේෂයෙන්. ඒතකොට ඒක ඒ හැඟීම උපදිනවා. මගේ පුත්‍රයාගේ රූපය ඒකාන්තයෙන් ශෝභමානයි කියන පුදුම සතුටක් ඇතුළු උපදිනවා. බලවත් ශ්‍රද්ධාවෙන් මෙහෙවන් ලදුව ඇය තමා විසින්ම සකස් කළ චීවර යුග්මයක් තථාගතයන් වහන්සේට පූජා කිරීමට ිටාගත්. මම මගේ පුත්‍රයාට මමම සකස් කරලා චීවර යුගලයක් පූජා කරනවා කියන හැතිවිල්ල සිතිවිල්ල එතුමියට ඇති වුණා. කඩේකින් කපු පුළුන් ගෙන්වා ගත් ඇය දැන් මේක තමන්ම සකස් කරන්නට ඕනේ මෞතුමියට. තමන් මෙතනගෙන චීවරයක් කඩෙන් ගත්තේ නැහැ, කපු පුළුන් අරගෙන ආවා. කපුළුන් ගෙන්වා ගත්ත ඇය තම අතින් මේවා කොටා ඒවයින් සියුම් කපු නූල් කැටුවාය. තමන් මේකට මහන්සි වෙස්සුනා. ඒතර දාසියෝ සම්බන්ධ කරගන්න ඇති. අනතුරුව රෙදිවියන්නන් මාලිගාවට ගෙන්වා ඔවුන්ට බත් වැටුප් දී. ඒතර රෙදිවියන් අය ගෙන්නගෙන මොකද වියන්නට එතුමිට අපහසු නිසා ඔවුන්ට ආහාර පාන සහ වේජස් දීලා වැටුප් දීලා චීවර යුග්මයක් වියව වූ අතර ඒ සියල්ල ඇය නිරීක්ෂණය කළාය. රජ මාලිගාවේ විශේෂ මණ්ඩපයක් හදලා ඒ චීවරය සකස් කරනවා. මාලිගාව තුළ චීවර විවීමට මණ්ඩපයක් සකස් කරන ලදී. කලින් කලට පරිවාර ස්ත්‍රීන් සමග චීවරය වියන තැනට ගොස් වස්ත්‍රෙහි වාටි කෙලවර අල්ලාගෙන සිටි. ඒක අල්ලගෙන දැනුත් ඒකට දායකත්වය දරනවා. චීවර යුගලය වියා නිම කළ පසු වියන්නන්ට මහත් සත්කාර කළාය. හොඳට ඒකට සලකනවා. අනතුරු ඇය එම චීවර යුගලය සුවඳවත් කරඬුවක බහා සුවඳවත් කළාය. තේදුවේ සුවඳ කරුණක බහලා ඒක සුවඳවත් කරනවා. ඒක සුවඳ කවනවා. තම පුත්‍ර චීවර යුගලයා පූජා කිරීම බලවත් කැමැත්ත ඇය විසින් සුද්ධෝදන රජුනට දැන්වූ කලී රජතුමා ඒ සඳහා සියලු විධි විධාන සැලැස්සෝ. රජුරුවොත් සියලු විධි විධාන සැලැස්සනවා. මොකද එම තමගේ බිරිඳ තමගේ පුත්‍රයාට චීවරයක් හදාගෙන යන්න මේවා පූජ කරන්න යනවා කියන එක. ඒක විශේෂ සංසිද්ධිය තමන්ගේ දරුවා වෙනුවෙන් ඇති වෙච්ච හැඟීමෙන් මහා ප්‍රජාපති වෙනකොට සෝවන් වෙලා ඉන්නේ. ඉතින් ඒ දරු ස්නේහය පුත්‍ර ස්නේහය සහිතව එතුමිය මේ චීවරේ සකස් කරති. මහා ප්‍රජාපතියගේ කතා ප්‍රවෘත්තිය අපේ ශාසනයේ විශේෂ එකක්. මේ මවක් සම්බන්ධ බෝසතාණන් වහන්සේගේ මෞතුමිය ඒ බෝසන් වහන්සේ දිහා බලන කෝණය එතුමියට ඇති වෙච්ච හැඟීම් ඒ සියල්ල ලස්සනටම නිරූපණය වෙන දෙයක්. මම හිතන්නේ ඒක ෆිල්ම් එකකුත් ළඟදි නිර්මාණය වුණා අපේ ලංකාවේ බුද්ධ මාතා කියලා. මම දැක්ක හැම එකක් තියෙනවා. ඒතකොට ඒ කතා වලින් ඒ ලස්සනටම ඇත්තටම හැඟීම් සංවේදීව විවරණය කරන්න බලන්න. මොකද බුද්ධ චරිතය කියන එක නානා පැතිකරණේ විවරණය කරන්නට පුළුවන්. ඉතින් ලෝකෝත්තර සියල්ල අතහැරපු මේ මහා පුරුෂයාගේ ඒ චතුරාර්ය සත්‍ය ඒ පැත්තෙනුත් බුද්ධ චරිතය විස්තර කරනවා. උන්වහන්සේ කරපු අතහැරීම පරිත්‍යාගයේ බෝසන් වහන්සේ කේන්ද්‍ර කරගත් එක. උන්වහන්සේගේ පවුලේ හිටපු අයට ලැබිච්ච අත්දැකීම වෙනම කතාවක්. ඒක වෙන වෙනම කතා කරන්නට පුළුවන්. සුද්ධෝදන රජුරවන්ට ඇති වෙච්ච කෝණේ එතුමා ඒක දිහා බලන හැටි, මහා ප්‍රජාපති එතනදී ඉන්න හැටි, ඇත්තරම තමන්ගේ දරුවක් නෙවෙයි මෙතනදී, මගේ සහෝදරියකේ දරුවා. නමුත් දරු කැක්කුම තියෙනවා. ඉතින් වෙනසක් කරන්නේ නැහැ. බෝසන් වහන්සේත් මෞතුමේලේ සලකනවා. නමුත් එතන ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා. මේක සැබෑම තමන්ගේම දරුවා නෙවෙයි. එතනත් පොඩි වෙනසක් එතන හිටිනවා. ඊට පස්සේ යශෝදරාවේ කතාව වෙනම කතා ප්‍රවෘත්තියක්. රාහුලට ඇති වෙච්ච දේ, රාහුල තමන්ව උපදිච්ච දවසේ දාලා ගියා කියන කතා ප්‍රවෘත්තියක සහ නන්ද සහෝදරයා ලෙස රූපනන්දාව දෙන්න සහෝදර සහෝදරයන් ලෙස ඒ දක්වන සම්බන්ධතාවේ මේ පවුලේ ඒ සංසිද්ධිය විශේෂ එකක්. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ඔය කතා ප්‍රවෘත්ති හදනකොට ඒ කියන්නේ මිනිස්සුන්ට ලෞකික පැත්තෙන්නේ කතාව එන්ටර්ටේන් වෙන්නට එපේ. නැතුව මේ අතහැරීම මේ අපි බණේ කියන බණට කියන අතහැරීම අනිත්‍ය දුක්ඛ අනාත්මික මේ චිත්‍රපටයකට ගන්න බෑනේ. එහෙම වුණොත් ඒකේ අර එන්ටර්ටේනින් ගතිය නැත්තම් ලෞකික දෙයක්. ඒතර ඒක ඉස්මතු කරනවා හොඳට ඒ ෆිල්ම්ස් වල. ඒක ඉස්පතු කරන ගොඩාක් ඉතින් ලෞකික පැත්තට ඒක බරව හැංගීම් වලට කතා කරනවා. ඉතින් ඒක සියල්ලක් ඒක ඒ විදිහටම වුණා කියලා හිතන්න මාරු. මොකද බෝසතාණන් වහන්සේ ඊටාම දියුණු හිතක් තිබිච්ච බරි ඥානවන්ත කෙනෙක් නිසා උන්වහන්සේ ගොඩක් අර හැංගීම් වලට බර වෙච්ච චරිතයක් නොවෙන්නට ඕනේ. උන්වහන්සේ හරි ඥාණයෙන් කටයුතු කරපු නිසා සහ මේ පිරිසත් අපි අද කතා කරන මේ ගොඩාක් ලොකු හැංගීම් බර කතාවල හිටියා කියලා හිතන්නට අමාරුයි ඔය චිත්‍රපටවල තියෙනවා වගේ. නමුත් එතන ඒ හැඟීම නැතු වෙන්න බෑ. මොකද ඒක කතා ප්‍රවෘත්ති අපිට හවු වෙනවා. සුද්ධෝදන රජුරවන්ට රාහුලගේ මහානිම දෙත් වෙච්ච ශෝකය, ඊට පස්සේ ගිහිල්ලා පිණ්ඩපාතේ වඩින්න එපා කියපු එක, ඊට පස්සේ යශෝදරාව එන්නේ නැතුව කාමරේ ඉඳලා බුදුරජාණන් වහන්සේ තමන් වෙත වඩිනකම් බලාගෙන සිටීම, ඊට පස්සේ රාහුල ගිහිල්ලා දායාද ඉල්ලීම. මේ කතා බලනකොට මේකේ අර අර අපි සාමාන්‍යයෙන් පවුලක තියෙන හැඟීම් ටික එකේ මිශ්‍ර වෙලා තියෙන බව පේනවා. නමුත් අද කාලේ චිත්‍රපටවල එක ගොඩාක් උලුප්පලා තියෙනවා, ගොඩාක් උලුප්පලා තියෙනවා. හරි, කෙසේ වෙතත් ඒකට ඒ මොකද චිත්රපටයක් කරනකොට ඒක නොකර බැරි නිසා. ඉතින් ඉතින් මේක ඉත විශේෂ කතාවක්. මේ සුද්ධෝදන මහා ප්‍රජාපති ගෞතමී යනු අපේ ශාසනයෙහි සුවිශේෂී සංසිද්ධියක්, ඒක විශේෂ අවස්ථාවක්. බුද්ධ මාතා කියලා තමයි ප්‍රකට වෙන්නේ ලෝකෙින්. ඉතින් එතුමිය තමන්ගේම අතින් තමන්ගේම ධනවියයෙන් සිවුරක් සකස් කරලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ දරුවට පූජ කිරීමේ කැමැත්තෙන් තමයි ඉන්නේ රජුන. ධන රජතුමා රජගෙදර සිට නිග්‍රෝධාරාමයේත් එක් මාර්ගය සරසනදී, නිග්‍රෝධාරාමය කියන්නේ රජුරුවන් විසින් සකස් කරපු යන තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් ප්‍රේමනද මාර්ගය සරසවනදී. මොකද අග්‍ර මහේෂිකාව කොසල් සාක්කි ජනපදයේ අගබිසව තමයි මේ පූජාව කරන්නේ. ප්‍රජාපති ප්‍රජාපතිය චීවර රගත් කරඬුව තම හිස මත තබාගෙන ස්වකීය පරිවාර ස්ත්‍රීන් සමග නිග්‍රෝධාරාමයේ වෙත ගියාය. අනතුරුව තථාගතයන් වහන්සේ කෙරෙහි පවතින අත්‍යන්ත ගෞරවය සහ ශ්‍රද්ධාව ප්‍රකට කරමින් එම චීවර යුගලයේ තථාගතයන් වහන්සේට පූජා කළයි. තාම ගරුසරු ඇතුව මේ පූජාව සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේගේ කපිලවස්තු පුර ගමන් පළමු ගමනේදීම සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රජාපතිය එන්නේ පූජාවෙන් පස්සේ වෙන කතා ප්‍රවෘත්ති අපි ඊළඟ දවසේ කතා කරමු. ඒකෙන් කොහොමද මොකද්ද උනේ ප්‍රතික්ෂේප කිරීම, ඒක ඉදිරියට යනවා. තථාගතයන් වහන්සේගේ කපිලවස්තුපුර ගමනේ පළමු ගමනේදීම සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රජාපතිය තමන්ගේ ආධ්‍යාත්මික ගමන නොනවත්වාගෙන ගියාය. එතුමිය ඉදිරියට අරගෙන මේක අවසන් කරන්නට, ඒ කියන්නේ එතුමිය සෝවාන් වෙලා ඉදිරියටම අරගෙන ගියා. මහා රජතුමාගේ සුද්ධෝදන මහා රජතුමාගේ පරිනිර්වාණයෙන් අනතුරුව ප්‍රජාපතිය කාන්තාවන්ට බුද්ධ ශාසනය තුළ පැවිද්ද සහ උපසම්පදාව තථාගතයන් වහන්සේගේ ඉල්ලා සිටියාය. තාත්තා කියන්නේ සුද්ධෝදන මිය ගියාට පස්සේ පිරිනමන් පෑවට පසු ඇවිල්ලා ඉල්ලනවා පැවිද්ද. බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරන වෙලාවේදී මහා ප්‍රජාපතිය තම නමුත් ඇය පසුබට වන්නේ නැහැ. ඉතින් මහා ප්‍රජාපතිය තම අප්‍රතිහත ධෛර්යයෙන් විශාල පරිශ්‍රමයක් සිදුකොට භික්ෂුණී ශාසනය ඇති කිරීමට පුරෝගාමී වූ අතර බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂුණිය බවටද පත් වුණා. ඒතර එතුමෙ තමයි වදනමව කවදාවත් බුදුවරෙක් දකින්නේ නැහැ. ඒක විශේෂ ධර්මතාවයක්. කල්ප මහා කල්ප ලක්ෂ්‍ය පෙරම්පුරාගෙන එන මෞතුමිය බෝසන් වහන්සේ කුසතර දරාගෙන ප්‍රසූත කරනවා. එතුමියට ඒ ජීවිතේ බුද්ධ ශ්‍රීය දකින්න හම් වෙන ඊළඟ භාවයේ පුරුෂයෙක් වෙලා උපදින දිව්‍යතලෙ. ඒතර මේ වදන හදනමව තමයි මේ සංසිද්ධිය දකින්නේ. එතකොට හැබැයි ඉතින් වෙනසක් තියෙනවනේ වැදුම හොස හැදුමව කියනකොට හැංගීම් දෙකේ. නමුත් ඇය ඊටාම අප්‍රතහිත ධෛර්යයෙන් කටයුතු කරලා ඇය තමයි අපේ ශාසනයේ මුලින්ම භික්ෂුණිය බවට පත් වෙන්නේ. කොහොම හරි බුද්ධ ශාසනයට භික්ෂුණී කාන්තාවන්ට පැවිද්ද ලබා දෙනවා. ඇය බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂුණිය බවට පත් වෙයි. මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙනි. බුද්ධ ශාසනය තුළ ඇයගේ කීර්තිරාවය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර මහත්ව නොවෙනස්ව පැතිරුණු අතර ඇය බුද්ධ මාතා යන නමින් ප්‍රකට වූවාය. ඇය හඳුන්වන්නේ බුද්ධ මාතාව කියලා තමයි ඇය හඳුන්වන්නේ. ඉතාම භික්ෂු භික්ෂුණීන් අතර අතිශය ප්‍රකට භාවයට නැත්නම් ප්‍රසිද්ධියට පත් වුණා මෙතුමිය බුදුරජාණන් වහන්සේගේ මව කියන අර්ථයෙන්. ඉතාම ගරු සම්භාවනීය භාවයකට ප්‍රාප්ත වෙනවා. ඒක මං හිතන්නේ ඒ ශාසනයේ හිටපු විශේෂයෙන් මේක දැන් උදාහරණ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හොඳට බණ කියන දක්ෂවහන්සේලාගේ මව්පියන්ට තියෙන ගරුත්වය තියෙනවානේ සාමාන්‍යයෙන්. අව මව්පියන්ට පින් දෙනවා. නමුත් සබණක් වුවම එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ මව කියනකොට එතන තියෙන්නේ ඇති විශේෂ අතිශය සුවිශේෂ يعني කිසිදු භික්ෂුණියකට කිසිදු භික්ෂුවකට නැති මට්ටමේ අමුතුම හැඟීමක් අමුතුම රෝල් එකක් තමයි මේ බුද්ධ මාතාව මහා ප්‍රජාපති ගෞතමිය නිරූපණය කරලා තියෙන්නේ. පරිනිර්වාණයට ප්‍රථම මහා ප්‍රජාපතිය පහත ගහතව ප්‍රකාශ කළාය. රඤ්ඤෝ මාතා මහේසීති සුලභං නාම මිත්තිනං බුද්ධ මාතාති යං නාමං ඒතං පරම දුර්ලභං. රාජමාතාව හෝ රාජ මහේෂිකාව, රජුරුවන්ගේ අම්මා හෝ රජුරුවන්ගේ බිසව යන අභිධානයන් සසර සැරිසරණ ස්ත්‍රියකට දුර්ලභ නොවෙති. කලින් කලට කාන්තාවෝ කාන්තාවකට, ඒ කියන්නේ සමාජ සම්මතයට යන රජ වෙච්ච කාන්තාව ඉන්නවා, රජින වෙච්ච කෙනා සාමාන්‍යයෙන් කියන්නේ රජුරුවන්ගේ බිසව වීම, නැත්තම් තමන්ගේ දරුවා රජ වීම, ඒ කියන්නේ රාජමාතාව. මේක කලින් කරට කාන්තාව සසර ලබනවා. ඒක සසර සැරිසරණ කොට වෙන දෙයක්. එතකොට නමුත් බුද්ධ මහාත්තාව යන අභිධානය ස්ත්‍රියකට ලැබීමට පරම දුර්ලභයි. ඒතර මේ සාරාංශකීය කල්ප ලක්ෂණ 27 දෙනයි ওই අභිධානය ලැබලා තියෙන බුද්ධ මහාත්තාව කියන අභිධානය. ඒතර ඇගේ පරිනිර්වාණයට අනතුරුව ඇගේ පරිනිර්වාණයත් විශේෂයි. එතුමියට එතුමිය රහත් වෙලා හිටියේ. නමුත් තිරිනවම් පාන්නට කලින් උන්වහන්සේ බුද එතුමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, ස්වාමීනි මට මගේ මම මේ හදා වඩා ගත්ත මගෙන් අතින්ම පෝෂණය කළ මේ ශරීරය මට වරක් බලන්නට ඕනේ කියලා. ඉතින් මේක ඒ මව්තුමියකට මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක මව්වරු දන්නවා ඇති. ඒ දරුවා කෙරෙහි තියෙන හැඟීම, ඉතින් රහත් වෙලා දරු ස්නේහය නැහැ, රාගය නැහැ, බැඳීම නැහැ, ලෝභය නැහැ. නමුත් ඒ ඒ දරුවා කියන හැඟීම තිබිලා තියෙනවා. මම මේ හදාගඩාගත් ශරීරය තමයි මේ අද සම්මා සම්බුදු වෙලා ඉන්නේ. අද තුන් ලෝකයට මේක ධර්මයේ දෙන්නේ. ඉතින් කියනවානේ මම ඔබගේ මුහුත්තං තණ්හා සමනං කීරං තං පායිතාමයා. මම මේ මොහොතක් ඔබගේ තෘෂ්ණාව සංසිඳවන කිරි ටික මන් දුන්නා. හැබැයි මුහුත්තං තණ්හා සමනං කීරං තං පායිතාමයා. ඊටසේගෙන හැබැයි ඔබ මගේ සම්පූර්ණ තෘෂ්ණාව දුරු කරන ධර්ම ධම්ම කීරම්හි පායිතා, ඔබ නිසා ඔබ මට ධර්ම කිරිපෙව්වා. මම මේ මව් කිරිපෙවලා ඔබට යම් කිසි ඒ වෙලාවේ ඇති වෙච්ච අපහසුතාව මගහැරුවා. ඒ අඬන නැත්තම් ඒ ඒ අවශ්‍යතාවය මගහැරියා. නමුත් ඔබ මට මගේ සම්පූර්ණ තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරන්නට ධර්ම අමෘතය මට පෙව්වා. ඉතින් ඒ නිසා ඒ වන්දනා කරලා එතුමිය ප්‍රකාශ කර සිටිනවා, මට පිරිනවම් පාන්න කලින් මම හදපු වඩපු මේ ශරීරය මට එකපාර බලන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කිසිම කාන්තාවකට, මං හිතන්නේ කිසිම කෙනෙකුට මේ මහා පුරුෂ ලක්ෂණ පෙන්න පුවස්තා දෙන සමහර බ්‍රාහ්මණයන්ගේ සැක දුරු කරන්නට ඉරදී. නමුත් මේ වෙලාවේ කියන්නේ පුරුෂ කෝෂය සහ ජීවහාව පෙන්න පුවස්. මොකද දෙකක් වැහිලානේ තියෙන්නේ, මහා පුරුෂ ලක්ෂණ දෙක. ඒ දෙක පෙන්නවා. ඊට පස්සේ මේකෙදි වෙන්නේ මේ චීවරය අර විවෘත කරලා ශ්‍රී දේහය මහා ප්‍රජාපතියට පේන සතුමිය ඇස් දෙකෙන් අවසාන වතාවට මේ බුදුරයන් වහන්සේගේ තමන්ගේ දමං හදි අදි කරපු මේ දරුවාගේ දේහය බලනවා. ඊට පස්සේ තමයි ඇතුමිය පිරිනවම් පාන. ඒක පිරිනවම් පානත් විශේෂයි. ඒකේ පරිණාමයට අනුතුරු ඒකෙදි ආනන්ද ස්වාමීන් වහන්සේ දැඩි ලෙස කම්පාවට ප්‍රාප්ත වෙනවා. අඬනවා උන්වහන්සේ. ඊට පස්සේ ඉතින් මොකද සෝවන්ලා හිටියේ. මොකද එතුමියගේ එතුමි ඥාතියෙක් නේ, يعني සුද්ධෝදන රජුරන්ගේ මල්ලිගේ පුතානේ ආනන්ද ස්වාමීන් වහන්සේ. නැන්ද කෙනෙක් දැන්දනේ කොහොමද කියන්නේ මන්ද පුංචි අම්මා හරි මොකක් හරි ඒ ඒ ඒ ලොකු අම්මා හරි වගේ ඒ වගේ සම්බන්ධයක්, يعني කසාදෙන් වුණා. ඉතින් ලොකු සම්බන්ධයි. ඉතින් එතුමි එතුමාටත් ඒ හැඟීම තිබුණා. ඇගේ ඇයිසේ රාහුල ඉන්නවා. රාහුල කියන්නේ එතකොට ආච්චි වෙන්නේ එතුමිය ඉන්න වෙලාවට. ඉතින් ඒ විදිහට යශෝදරාව ඉන්නවා. ඒ තමයි නැන්දම්මා වශයෙන් හිටපු කෙනා මේ මේ ප්‍රජාපති. සුදු රජු තමයි නැත්තේ. අනිත් අය ඉන්නවා. නන්ද ඉන්නවා. නන්ද තමන්ගේ මෞතුමිය මේ පිරිනම. මොකද ඒ සියලු දෙනාම එනකොට රහත් වෙලා හිටි. ඔවුන් එකට කම්පා වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පොඩ්ඩක් කම්පා වෙන්නේ. ඇයගේ පරිනිර්වාණයට අනතුරුව උත්කර්ෂවත් ආදාහනයක් සිදු වුණා. ඉතාම උත්කර්ෂවත් ආදාහනයක් සිදු වුණා. තථාගතයන් වහන්සේ පවා තම සුළුමවගේ දේහය පසුපසගිය පෙරහරට එකතු වුණා. ඒ දෙහෙට ඒක විශේෂම එකක්. බුදුරජාණන් වහන්සේ ආදාහන බුදුරජාණන් වහන්සේ නෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් දේහය පස්සේ නෝක අර අර එක අවස්ථාවක අටුවාවේ තියෙනවා. තව මව්පියවරු දෙදෙනෙකු සම්බන්ධ වෙනොත් ඒ වගේ ආදාහනයකට සම්බන්ධ වුණා බුදුරජාණන් වහන්සේට. සසර දෙමව්පියෝ දෙදෙනෙක් ගොඩක් හිටපු. ඒක දම්පද අටුවා අපිට හම්බ වෙනවා. ඉතින් මේක විශේෂයෙන් දක්වනවා බුදුරජාණන් වහන්සේ පසු ගමන් යනවා. දේහය ඉදිරිය යනකොට පස්සෙන් වඩිනවා. ඒතර ඒක ඒ දෙමව්පියන්ට දක්වන්න තියෙන ගරුත්වය ඒක මහාන වුණා කියලා අදාළ නැහැ. සම්මා සම්බුදු වුණත් අදාළ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දීපු ලෝකෙට ආදර්ශය තමයි. තමන් වදපු මව ගැන කවර කතාවද? මේ හදපු මව පස්සේ පවා උන්වහන්සේ දේහය පස්සේ වැඩම කරනවා. තථාගතයන් වහන්සේ පවතම සුළුම වගේ දේහය පසුපස ගිය පෙරහැරට එකතුණා. රාජකීය උප්පත්තියක සිට ආධ්‍යාත්මී හිණිපෙත්‍ර ළඟා වී සියලු දුක් කෙලවර කර මහා ප්‍රජාපති ගෝතමියගේ ජීවන චරිතාපදානයේ සත්‍ය සහ විමුක්තිය සොයන අයකු තුළ පැවිදි වූ ශ්‍රද්ධාව, නොසැලෙන ධෛර්යය, කැපකිරීම යන ආදී ගුණාංග මැනවින් නිරූපණය කරන්නක්. ඒ නිසා මේ ප්‍රජාපති ගෝතමී කතාව ඊළඟට නම් ප්‍රජාපති සිවුර පිළිගන්නවා, බුදුරණසේක බාරගත්තේ නැහැ. ඉතින් අපිට ඊළඟට ඒ කතාව යන්න තියෙනවා. දැන් මම හිතන්නේ කාලය ගොඩක් අවසන්යි. ඉතින් මේ තමයි දක්ෂිණා සූත්‍රයේ නිදාන කතාව. ඉතින් ප්‍රතිග්‍රාහකය සම්බන්ධ ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න අහන්න තමයි අවස්ථාව ලබා දෙමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස දැන් අර සම්හා සූත්‍ර දේශනාවල තියෙනවා නේද, භාගතුන් වහන්සේ අර දේශනා කරලා මේ අර දාන අතරින් මේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට කලින් සුජාතා දීපු කිරිපිටු දානයත් සහ චොන්ද කර්මාර පුත්‍රයා දීපු දානයත් අනිත් දාන වලට වඩා ආනිසංසනි වැඩි කියලා. එතන සානස දැන් අර සුජාතාව දීපු දානය සානස එතන බෝසත්වරයෙකුටනේ දෙන්නේ සානස. එතකොට කොහොමද ඒක ආනිසංස වැඩි වෙන්නේ බුදුවරයෙක්ට දෙන දානයට වඩා?
ඒක අපි ඊළඟ දවසේ සවිස්තරව සාකච්ඡා කරමු. එතන තියෙන්නේ සමාපත්තීන්ට ප්‍රත්‍යවීම සම්බන්ධය. ඒ කියන්නේ සුජාතාවගේ දානය පිටි අරගෙන උන්වහන්සේ සියලු මොකද්ද ඒ දානය මත පදනම් වෙලා බුදු වෙනවා. බුදු වෙලා ඒකෙන් ඊට පස්සේ දවස් ගාණක් සමාපatti සත් සතියක්ම ඒ සමාපatti සෝයෙන් වැඩ සිටින සියලුන උපකාරුනේ සුජාතාවගේ මේ දානේ. ඒ නිසා මේක වුණා කියන එක තමයි සාමාන්‍ය දක. ඒක අර්ථ කීපයක් තියෙන එකක් ඔය. ඒකම ඒක දීඝනිකාය අටුවාවේ තියෙන්නේ. ඒක මහා පරිණවර සූත්‍රයේ බුදුරණස්සම දේශනා කරන පාඩයක්නේ. බුදුරණස්සම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒක එහෙම වුණා කියලා කියනවා. අතනදිත් උන්වහන්සේ සමාපත්තියට සමාදිරණ පිරුණම් පාන්න කලින් ඒ නිසා ඒ සමාපත්තිය වලට උපකාර වෙච්ච දේ. ඒතකොට උතනදි ප්‍රශ්න එනවා අර තේරවාදයේ තියෙන එක අපි අපහු විමසන්නට ඕනේ. අර ධන දෙනකොට ඒ ඉන්න කෙනාගේ ගුණය අනුව තමයි ඒ දානේ මහත්ඵල භාවයේ තීරණය වන්නේ. එයා ඊට පස්සේ මොකක්ද උනේ? උදාහරණ අපි කියනවා පෘථග්ජනේට දානයක් පූජ කරනවා. සෝරි, ඒ දානය පිළි අරගෙන ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙලා දානේ වැළඳුවොත් රහතන් වහන්සේ කෙනෙක් දීපු දානයක් නෙවෙයි. ඒක තමයි පෘථග්ජනේට දීපු දානය. ඔය තේරවාදයේ මූලික ෆන්ඩමෙන්ටල් එක. ඒතර ඒ නිසා සහ මේක පූජාව ලැබලා ඒක අනුභව කරලා ඒ ලබන ප්‍රතිඵල. ඒතර ඒක එහෙම නැත්නම් ඒ ලබන ප්‍රතිඵල අනුව ඒක නියත අර අපි කතා කරපු අර මැරෙන්න අනිවාර්යෙන් මැරෙනවා නම් කර්මය රැස් වෙනවා වගේ. ඒක නිසා ඒ ලබන ඒක මත පදනම් වෙලා ලබන දේවල් වලින් ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නත් පුළුවන් කෙනෙක්ට. ඉතින් කොහොම හරි දෙන වෙලාවේ තියෙන කොරිට තමයි බලපාන. ඒතර ලොකු ප්‍රශ්නයක් එනවා. බෝසතාණන් වහන්සේ කෙනෙක් වශයෙන් තමයි අඩුමතර සෝවාන්වත් වෙලා නැහැ. පෘථග්ජනෙක් වශයෙන් තමයි මේ දානෙ පිළිගන්නේ. ඒතර සම්මා සම්බුදුවරයෙක්ට දෙන දානෙයි මේ දානෙයි කොහොමද? මොකද පිරිනම් පාන කලින් දෙන්නේ සම්මා සම්බුදුවරයෙක්ට, බුදු වෙන කලින් දෙන්නේ බෝධිසත්වරයෙක්ට. ඒතර කොහොම මේ දාන දෙක සමාන වුණේ කියන. ඒතර ඉතින් ඔක අර සවිස්තරව කතා කරන්නට ඕනේ. දැනට තියෙන තොරතුරු තමයි මේ දෙකම සමාපත්තින්ට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙකේම. ඉතින් ඒ හැබැයි තාම අර ගැටලුව මතු වෙනවා. කොහොමද පෘථග්ජනයට දීපු දානය සම්මා සම්බුදුරයට දීපු දානයත් එක්ක සමානවන්නේ කියන එක? ඒක සවිස්තරව වෙනම පාඩමක් අරගෙන අපි කතා කරන්න. එතනදී සමහර න්‍යායල් වෙන නිකායවල තියෙන අදහස් පවා අරගෙන ඒක සාකච්ඡා කිරීමට සුදුසුයි. කොහොමද ඒක අර්ථකථනය කරන්න කියලා දැනට ඔබ තමයි මට දෙන්න තියෙන උත්තර. ඉදිරියම ඒක වෙන සුවිශේෂී වැඩසටහනක් කරන්න.
යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ සංඝයාව දෙසා දානයක් දුන්නොත් ස්වාමීන් වහන්සේ දැන් සංඝයා කිව්වම අර අතීත අනාගත වර්තමාන ත්‍රිකාලික සංඝයාව නියෝජනය වෙන නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි උදාහරණයක් හිතමු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ආරණ්‍යයට දානයක් දෙනවා කෙනෙක් සංඝයාව දෙසා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට පාවිච්චි කරන්න පුළුවන් අහන්නේ නැතුව වුණත් ස්වාමීන් වහන්සේ කියන උදාහරණයක හිතමු සබන් වගේ දෙයක් දුන්නා කියලා. තොරණ කබඩාවේ තියෙන සංඝයාසා පූජා කරලා තියෙන නිසා සානස අපි හිතමුකෝ ඒ මේ ආරන්නේ නැති සාහිනාකට උනත් අහන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක සානස.
යම්කිසි පූජාවක් කරොත්, යම්කිසි ආරණ්‍යයකට සාංගිකව පූජා කරොත් ඒක අයිති වෙන්නේ ඒ ආරාම පරිශ්‍රීන ස්වාමීන් වහන්සේට විතරයි. ඒක තමයි විනය පරියය. හැබැයි පිටින් ස්වාංශ කෙනෙක් ආරාමයට ආපු ගමන් උන්වහන්සේටත් අයිති වෙනවා. දැන් උදාහරණයකට පිටින් ස්වාංශ කෙනෙක් ආවම නෑ මේක අපිට එහෙම බෑ. ඒ සාංගික වස්තුන් වල අයිති උන්වහන්සේටත් ලැබෙනවා. එතකොට දැන් හිතමු දැන් අවුරුදු 5ක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්. ආරන්න එක. ඒකට සාංගිකව පූජ කරනවා. ඒ සාංගිකව පූජ කරද්දී බෙදන්න පුළුවන් අපිට සංඝ. සමහරව බෙදන්න පුළුවන්, සමහරව බෙදන්න බැහැ. සමහරව පෞද්ගලිකව බෙදා ගන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් දැන් දානයක් වුණාම පෞද්ගලිකව නැන්ති ලැබෙන්නේ පාත්‍රය වලදී ඒක පෞද්ගලික වෙනවනේ. ඒක සබන් වුණත් එහෙම බෙදුවම ඩිස්ට්‍රිබියුට් කරාම ලැබුණාට පස්සේ ඒක පෞද්ගලික. ඒක සාංගික නැහැ. ඒක මට දැන් කැමති දෙයක් කරතේ. ඒක කියන සංඝයාගෙන් ලැබිච්ච ප්‍රත්‍ය කියලා කියන. ඒ මේක බෙදන්න කලින් අවුරුදු 10ක් කිරිපු සාන්නාස්රාට සබන් 100ක් පූජා කළ දෙන එක්කෙනෙක්ට අපි 10 ගානේ ලැබෙන්නට ඕන. තවත් 19ක් අද එනවා අලුත්ෙන්. එතකොට දැන් 29ක් වෙනවා. එතකොට මේ සාංගික ප්‍රත්‍ය බෙදෙන්න බැහැ මේ අර 19ට විතරක්. ඒ ඒ බෙදෙන වෙලාවේ හිටපු සියලු ස්වාමීන් වහන්සේලා ගණනින් බෙදෙන්නට ඕන. ඒක 20 දෙනාටම දැන් 10 දිනක් කියන 10 10 නේ යන්නේ. දැන් 20 දිනක් වෙනවා 5 5 යන්නට ඕන හැමෝටම. අලුතෙන් ආව කියලා හරහා නැහැ. ඒතර ඒ නිසා සාංගිකව යම් කිසි ආරණ එකට යම බෙදලා තිබුණොත් ඒක ඒ ආර ඒ ආරමෙන් ගියා කියන්නේ කරසවන්න හසේ බෙදන කියන්නේ යන් උනාට අයිති බෙදන්න බෙදන්න කලින් යනවා නම් يعني උනාසට බෙදන අවස්ථාවේ බෙදනවා කියන එක නියෝජනය කළා යන්නේ. එතකොට අපිට ඉල්ලත හැකි අපිට මේ මගේ පංගු ඕනේ කියලා. එතකොට උන්වහන්සේ හිටපු කෙනෙක් එළියට ගිහිල්ලා හිටියේ. ඒත් අපි බෙදනවා දැන් ආරන්නේ. සාංගික වස්තු බෙදනකොට ඒ ඉන්න අයට තමයි ඒ අයිතිය හම්බ වෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩ භාජනය කියලා කියන්නේ උකට භාණ්ඩ භාජනයේදී උපචාර සීමාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා තමයි භාණ්ඩේ භාජනය කරන්නට ඕනේ. එතකොට අලුතෙන් ආව කෙනෙක් අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. එයා හිටියොත් හැමද වෙන ආරන්නේ කෙනෙකුට භාණ්ඩ භාජනය කරනකොට ඒක සාමාන්‍යයෙන් අද කාලේ අපි වෙන වෙන ක්‍රමවලින් ඔක් කරන්නේ අපලෝකනාදී කර්මවලින්. භාණ්ඩ භාජනය කරනකොට සාමාන්‍යයෙන් ගෙඩිය ගහලා සද්ද කරලා භාණ්ඩ භාජනය කරනවා. ඒතර වෙන ආරන්නේ ඉන්න සායනහසකෙන්ට මේක ඇහිලා හො පණිවිඩේ ගිහිල්ලා උන්වහන්සේ ලහි ලහි එනවා මේ ආරන්නේට. සෝරි, සාංගික වස්තුව නම් බෙදන්නේ උන්වහන්සේ ආරාමයට ආපු ගමන්, මේ උපචාරයට ආපු ගමන් උන්වහන්සේත් ඒකේ ලැබ, ඒ කියන්නේ උන්වහන්සේත් ඒක ඩිසර්බ්, ඒ උන්වහන්සේත් ඒක කැන්ඩිඩේට් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සාංගික වස්තුන් බෙදෙනකොට ඒ ඉන්න උපචාර සීමාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම ඒ ඒ වෛතිය වරප්‍රසාදෙ හිමි වෙනවා.
දේශනාවල තියෙන කාරණාවද සානස නැත්නම් අටුවාවද සඳහන් ඉඳලා දැන් අර සුද්ධෝදන රජතුමා සානස පිරිනවන් පානවන සානස. එතකොට දැන් අරහත්ත්වයට පත් වෙලා සානස කෙනෙකුට ගිහි ගෙදර ඉන්න කාලයක් තියෙනවා නේද? ගිහි ගෙදර ඉන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා නේද සානස? මම අහලා තියෙනවා දැන් දවස් 7ක් වගේ තමයි. එතකොට සුද්ධෝදන රජතුමා ගිහි ජීවිතයක් ගත කරන හැටියටද සානස පිරිනවන් පාන්නේ? එහෙම නැත්නම් පැවිද්දට ගිහිලාද පිරිනවන් පාන්නේ?
එතුමා ගිහි කෙනෙක් වශයෙන් පිරිනවන් පාන්නේ. එතුමා ගිහිව රහත් වෙච්ච කෙනෙක්නේ සුද්ධෝදන රජු. ගිහිව රහත් වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා. යසකොළ පුත්‍රයා ගිහිව රහත් වෙන්නේ, බද්දජී කියන ස්වාමීන් වහන්සේ ගිහිව රහත් වෙන්නේ, උග්ගසේන සිටු පුත්‍රයා ගිහිව රහත් වෙන්නේ, ඊට පස්සේ ගිහිව රහත් වෙච්ච සන්තති ඇමති ගිහිව රහත් වෙන්නේ. ඔව්, සන්තති ඇමති ගිහිව රහත් වෙන්නේ. ඉතින් දෙවියෝ බ්‍රාහ්මී ඔක්කොමලදී ගිහිවනේ රහත් වෙන්නේ. ඒතකොට කටියත් පැවිදි අය නෙමෙයි. ඉතින් ඒතකොට ඒ වගේ ගිහිව රහත් වෙන්න පුළුවන්, ඒ ප්‍රශ්නයක් නෙමෙයි. මනුලව ගිහිව රහත් වුණොත් එයා මහාන වෙන්නට ඕනේ. ඔක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපිට බද්දජී ස්වාමීන් වහන්සේගේ ජාතක කතාවක් වෙනවා අපිට. ඒ ජාතකේ නම මට මතක නැහැ. ඒකෙදි ඒ ජාතක කතාවේදී ජාතක කතාවේ නෙමෙයි ඒක මේ ජාතක කතාවෙත් එනවා, මේ මේකෙත් එනවා, දම්පද අටුවාවෙත්. ඒ තැන් දෙකෙන් එකක මට හරියට මතක නැහැ ලොකේෂන් එක. ජාතකේ නම් තිකනිපාතේ. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ අර සර්වාභරණයෙන් සැරසී ඉන්න බද්දජී සිටු පුත්‍රයාට තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතුමා රහත් වෙනවා. ඊට පස්සේ තාත්තා කියනවා බුදුරජාණන් වහන්සේ, මෙයා දැන් රහත් වුණා, මෙයාට දෙකයි තියෙන්නේ ගති. එක්ක මෙයා පිරිනිවන් පාන්නට ඕනේ, නැත්නම් ඒ දවසම මහාන වෙන්නට ඕනේ. එතකොට ඒකේ හැටියට එක දවසක් ඉන්නට පුළුවන්. ඊට පස්සේ විචිත්තසාරාභිවංශ ස්වාමීන් වහන්සේගේ Chronicles of Buddha's Chronicle කියලා Chronicles කියලා ඔය චට්ට සංගායනාවේ විසජ්ජක ස්වාමීන් වහන්සේ විසින් ලියපු ග්‍රන්ථය තියෙනවා. ඒක සුවිශේෂී බුද්ධ චරිතයක්. පිටු වොලියම්ස් 6ක් හෝ 7ක් තියෙන එක. බුරුම් භාෂාවෙන් තියෙන එක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ මට මතක හැටියට කියලා තියෙනවා මේ සුද්ධෝදන රජුරුවන් ගැන තැන් දෙකම තියෙනවා කියලා. ඒ කියන්නේ ශේතස්ස ඡත්‍රයට රහත් වුණා කියන එක. ඊට පස්සේ එතුමා දවස් 7ක් ඉඳලා තමයි පිරිනවම් පෑවේ. සමහර තැන්වල ඒ දවසම පිරිනවම් පෑවා කියලා. එතකොට ඒ සුදුන රජුරා ගැන මට එතුමා ඒ උන්වහන්සේගේ පොතේ මම අහලා තියෙන එකක්. ඒ තොරතුරු දෙකම තියෙනවා කියලා මට ඒ රිසර්ච් එක කරපු ශාන්ස කිව්වා. ඒ තොරතුරු දෙකම ලියලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒක කොහේරි ඇති අටුවා මට ඉතින් ඔක්කොම කියවලා නැති හින්දා ඒක එකපාර උත්තර දෙන්න බෑ. නමුත් ඒක නිසා සාමාන්‍ය මතයක් තියෙනවා දවස් 7ක් ඉන්න පුළුවන් කියන එකත් එක මතයක්. සමහර අටුවා තොරතුරු අනුව එක දවසයි ඉන්න පුළුවන් කියලා මතයක් උතුන. ඒ නිසා රේරුකාණී ස්වාමීන් වහන්සේ මේ දෙකටම මෙයන් වැඩි කල නොසිටි ටික තමයි උත්තර දෙන්නේ. ගිහිව රහත්තු ගිහියෝ වැඩිකල් ගිහි ගෙදර නවසති පිරිනවම් පායි නැත්නම් පැවිදි වෙනවා කියන එක. ඒ නිසා ඒක දවස් 1000 කියන එක ගැන මතයක් තියෙනවා. ඉතින් සමහර විට දවස් 7ක් ආයුෂ තියෙනවා නම් දවස් 7ෙන් පිරිනවම් පානවා වෙන්න පුළුවන්. ඉතින් ආයුෂේ දීර්ඝව තියෙනවා දවස් මහණ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නැත්නම් පිරිනවම් පාන මොකක් හරි එක මැද තැනකට එන්න වෙනවා මත දෙකෙන්. කෙසේ නමුත් ඒක ඉතින් බලන්න වෙනවා නම් ගිහි කෙනෙක් රහත් වෙලාම බලන්න වෙනවා එහෙම නැත්නම්. ඉතින් හැබැයි බුද්ධදම රජුරෝ පිරිනවම් පාන්නේ ගිහි කෙනෙක් වශයෙන්. ගිහි කෙනෙක් වශයෙන් ඔගේ බාහ්‍ය දාරුචීරියත් එහෙම බයි බාහ්‍ය දර්ශන හැබැයි පැවිද්දෙක් ලෙස ඉන්නේ මහාන වෙලා නැහැ බුද්ධ ශාසනේ මහාන නැහැ හැබැයි ගිහිගේ අතහැරපු කෙනෙක් නෑ පැවිද්දෙක් ලෙස පෙනී සිටින්නේ. ඉතින් එතුමා සබ්‍රක්ම එතුමා රහතන් වහන්සේ කෙනෙක් ලෙස පැවිද්දෙක් ලෙස 80 මහා ශ්‍රාවකෙක් ලෙස සලකලා තියෙනවා පැවිද්දෙක්. මම ශ්‍රාවකයන්
බික්කුන් බාහ්‍ය දාරුචි මහානතන් වහන්සේ
දේශනාවෙන් එහෙමනේ ඊට දග්ගම් බික්කවේ මම ශ්‍රාවකානම් බික්කුන්නම් කිප්පා විඥානම් කියලා බුද්ධ වචනේනවනේ මගේ භික්ෂු ශ්‍රාවකයන් අතර කිප්පා විඥාවෙන් අග්‍ර වෙන්නේ බාහි දාරුචිර කියලා බුදුරණස්ස කියලානේ භික්ෂුවක් කියලා. අර ඒත දග්ග පාළියේ භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකා කියන හතරේ භික්ෂු කියන කැටගරි එකේ තමයි බාහි දාරුචිර ඉන්නේ. ඒ නිසා ඒක විශේෂ අවස්ථාවක් උපසම්පදාවක් ලබන්නේ නැතුව බුදුරණස්සකින් පැවිද්දක් ලබන්නේ නැතුව මහානකමක් බුද්ධ ශාසනයේ මහානකමක් නොලබා හැබැයි බාහිරව පැවිදි ස්වරූපයක් අරගෙන හිටපු දාරුචීරිය කියන්නේ ලී වලින් හදාගත්ත සිවුරකින් වාසය කරපු එතුමා රහත් වෙනවා. රහත් වෙලා මේ ඝාතනයට ලක් වෙනවා පිරිනම් පාන්නේ එහෙමයි. එතකොට එතුමාව භික්ෂු කියනකින් තමයි හඳුන්වන්නේ. මේ සබ්‍රක්‍මචාරීයසෝ කියලා කියන්නේ සූත්‍රයේ මේ ඔබගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ කියන්නේ ඔබලා එක්ක ගුණධර්ම පුරපු කෙනෙක් සබ්‍රක්‍මචාරී කියන්නේ මගේ සහෝදර භික්ෂුන් වහන්සේ කියන එක බුදුන සූත්‍රයේ එහෙමයි. බාහිය සූත්‍රයේදී අනිදාන උදානපාලි මේ සබ්‍රමචාරීවරු කියලා හඳුන්වනවා. ඊට පස්සේ අංගුත්තර නිකාය අපිට හම් වෙනවා ඒත දග්ග පාළි තනතුරු දෙනකොට ඊත දග්ගම් භික්කවේ ඒත දග්ගම් භික්කවේ මම ශ්‍රාවකානම් භික්ඛූනම් මගේ ශ්‍රාවක භික්ෂූන් අතර බාහ්‍ය දාරුචීරිය කිප්පාමි වේගයෙන්ම ධර්මය අවබෝධ කරගත්තුන් අතරේ අග්‍රහයි කියලා දක්වලා තියෙනවා. ඒක විශේෂ එකක් ඔය බාහ්‍ය දාරුචීරිය කතා. ඉතින් ওই විදිහට ගිහිව රහත් වෙච්ච නැත්තම් මහාන වෙන්න කලින් රහත් වෙච්ච කීප දෙනෙක් අපේ ශාසනයේ ඉන්නවා. ඒ අතරින් සන්තති අමාත්‍යතුමා ගිහිවමයි පිරිනම් පාන්නේ. ඊට පස්සේ සුද්ධෝදන රජුරුවොත් ගිහිවයි පිරිනම් පාන්නේ. යසකොළ පුත්‍රයා මහාන වෙනවා. බද්දජී ස්වාමීන් වහන්සේ මහාන වෙනවා. බාහ්‍ය දාරුචීරිය මහාන වෙන්න කලින් මහාන වෙන්න උත්සාහ කරනකොට අපවත්තර පිරිනම් අපවත් වෙනවා. ඝාතනයට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ඕක තමයි ඔතන තියෙන්නේ. හොඳයි එහෙමනම් එහෙනම් අපි අද දවසේ වැදගත් මාතෘකාව ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්නේ බහුකාර කියන මාතෘකාව අපේ ජීවිතයට උපකාරක කට්ටිය පිරිස්සු කවුද කියන එක. තාම වැදගත් මාතෘකාව අපේ ජීවිත හැම එකකම සාර්ථකත්වයේ සඳහා. පුණ්‍ය අනුමෝදනා අදින ධර්ම දේශනාව සඳහා බැතිවර අනුග්‍රහය සිදු කරන්නේ ස්විස්සලන්තයේ ජිනීවා නුවර පදිංචි කුමාරි නිලුම්දිනිය චන්දන පෙරේරා සහ පහන් සහ තරංග වෙන්න ඕනේ. තරංග පුතුණුවන් විසින් තමයි මේ අද ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වලා තියෙන්නේ. අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා ඒ කුමාරි නිලුන්දිනිය මෙතනියට චන්දන පෙරේරා සහ පහන් තරංග පුතුණුවන් හැම දිනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුව ලැබේවා. රෝගාබාධ වෙන සියල්ල දුරු වේවා. සියලුව ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා සඵල කරගන්න ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා සියලු දෙනාට මෙලොව දිනුව පරලොව සුගතිය කෙලව නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියන මම ආශිර්වාද කරනවා. පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව යන්ට යෙදුණු NPK නෙළුම්දිනිය මහතා ඇතුළු පවුලේ මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කරනවා. පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සාදු සාදු කියලා අපි අනුමෝදන් වෙනවා. කුමාරි නිරන්දිනිය මහත්මියගේ අසනීප තත්ත්වයේ සුවේ නිදුක් නිරෝගී සුව පිණිසත් මේ පින් උපකාර වේවා. ඉතින් බොහෝ දිනාට ධර්මය අහන්නට සලස්වන මේ පිණෙන් කුමාරි නිරන්දිනිය මහත්මිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. යම් රෝගාබාධයක් තිබේ නම් ඉක්මනින්ම හිරු දුරු අඳුරසේ දුර වේලා තව තවත් මේ බුද්ධ ශාසනය උපකාර කරගෙන ගුණධර්ම පූර්ණය කරන්න සියලු අවකාශ සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. පහන්සා තරංග යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මේ පින් උපකාර වේවා. ඒ දරුවෝ දෙදෙනාගේ සියලු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ DMS නෙළුම් දෙනිය, DMK නෙළුම් දෙනිය, JM ජයතිලක යන මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ධර්මදේශන සඳහා Zoom app එක ලබා දෙන ශ්‍රීලන්තයේ පදිංචි වජිර රණසිංහ මහතාට සහ මිය පරලෝ යන්නේ දුණු එතුමාගේ ආදරණීයම් කියානන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් ඒ වජිර මහත්මයාගේ දායකත්වයෙන් තමයි මේ Zoom එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. එතුමාට පින් සසර වසනාතුරාවට සම්මා දිට්ඨියෙන් පිහිටා කටයුතු කරන්නට මේ පින් එකලෙස උපකාර වේවා. එතුමාගේ පියතුමත් ඉන්නව තැනක මේ පින් අනුමෝදන් වී එතුමාගේ භවගමන සුවපත් වී නිවනින්ම සැනසීම ලබාවා කියලා අපි ආශිර්වාද කරනවා. අදින ධර්මදේශන අවස්ථාවනෙට පැමිණි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් මේ කටයුතු ඔක්කොම හොඳින්ම සිද්ධ වෙන්නේ අපේ විශ්ව උනන්තැන්න, උද්‍යාන උනන්තැන්න මේ මහත් මහත්මින්ගේ නොමදු උත්සාහය උනන්දුව හේතු කරගෙන. ඉතින් ඒ පිරිසටත් ඉදපළට නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායු සම්පත් ලැබමින් තව තවත් ධර්මයේ ප්‍රචාරණය කිරීමේ කටයුතුවල නියැලෙන්නට මේ දානමය කුසලයේ ධර්ම දාණය තව තවත් උපකාර වේවා, උපනිශ්‍රේ වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ පටිගත කිරීම කරපු ප්‍රචාරණය කිරීම කරපු නිෂේ නිකේෂ් මහත්මයාට, වෙනදාය කටයුතු කරන ප්‍රසාද් මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා. ඒකත් දෙදරුවන්ටත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන මෙලව සාර්ථක කරගෙන නිවනින් සැනසෙන්න උපකාර වේවා කියලා මේ දානේ. ඉතින් ධර්මශ්‍රවණය කර හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. ආයුර ආරෝග්‍ය සම්පatti කෙලවර, ස්වර්ග සම්පත් කෙලවර, නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතුපනිශ්‍රේ වේවා කියලා මම ආශිර්වාද කරමි. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්කන්තු මං පරං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියා ධම්මේ පුඤ්ඤ කම්මං. ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.